සාදු 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 ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිකුත් ස්වාමීන් වහන්සේගෙන අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා කිව්වනේ, ඒක ඉදිරිපත් කරන්න පුළුවන්ද?
පුළුවන් උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ සතිය තුල සතිමත් අත්දැකීම්. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස, දිනපතා පර්යංකේ කිරීම නොකලත් දෛනික ජීවිතයේ කටයුතු වලදී සහ හැඟීම් දැනීම් ආවේගවලදී සතිමත් බව පැවැත්වීමට සමත් වුනේමි. පර්යංකේ තුල හුස්ම සමග සහ සිතුවිලි මතකයන් අතර අවධානයේ මාරු වී ඉක්මනින් සිත නින්දට වැටි. නින්දේ සිටින කාලයේ වැඩිය. ඒ කාලය තුල වන දේ ගැන මතකයක් නැත. නමුත් නින්දෙන් ඇහැරෙන බව දැනගතිමි. නැවතත් අවදිව සිටීමට උත්සාහ කරත් සිත ඉතා ඉක්මනින් නින්දට වැටි. නමුත් සිත ඒ නින්දට කැමැත්තක් දක්වයි. එදිනෙදා විවිධ හැඟීම් දැනීම් ඇති වී පැවතී නැති වී යන අයුරු නිරීක්ෂණය වේ. ආසාවන් සහ රුචිකම් දෙස බලා සිට ඒවාට ප්‍රතික්‍රියා නොදක්වා මගේ නොවේසේ ඉදීමට හැකියාව දියුණු වන බව දැනගතිමි. ආසාව සහ රුචිකත්වයන් එසේ අඩුවන විට වෙනදාට වඩා නොරිස්සීම තරහ ඇතිවන බව නිරීක්ෂණය විය. හිතෙන් කතා කරන ගතිය වැඩිය. නමුත් ඒ සියලුම දේ අවධානයට ලක්වේ. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔචාර නිදිමත වැඩි වෙන එක, ඒ කියන්නේ හිත හරි කැමැති රිලැක්ස් වෙන්න කියලා කියන්නේ, ඒක නිදිමත කියලා කියන්න පුළුවන්. ඒ නැත්නම් හිත සැඟවි ගන්නවයි කියලා කියන්නේ සාමාන්‍ය කාම ලෝකේ වචනෙට. ඉතින් ඒක කාම ලෝකයේ තියෙන විශාල දරත පරිලාහ වෙනුවට හිත පොඩ්ඩක් හැංගිපුත්ත සෙල්ලම් කරනවා. දැන් කෙනෙකුට පුළුවන් නම් මේ නිදිමතට අවදි වෙන්න, ඒකට අපි නිවන කියලා කියනවා. ඉතින් ඒ නිසා නිදිමත පරීක්ෂාවට ලක්කරනද, නිදිමත මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. දැන් ඔක අහුවෙන්නේ අගදී. නිදිමත නැගිටට පස්සේනේ. ඉතින් කවදා හරි නිදිමතට යන්න ලෑස්ති වෙන ලකුණු ටික දැක්කහම අපි ප්‍රශ්නේ තුරෙන් දෙකක් විසඳනවා. ඉතින් ඒක දිගේ පරිශන කරන යනට දවසක අපිට නිින්ද මැදක්. දැන් මං ඉන්නේ නිින්දක. එහෙම නැත්නම් මං ඉන්නේ අරමුණු නැති තැනක, ප්‍රතිෂ්ඨාවක් නැති තැනක, නිදර්ශන කියන්න බැරි තැනක, ගුණයක් පෙන්වන්න බැරි හිතක, නිර්ගුණ. ඒකට වචනයක් තියෙනවා නිර්විකල්ප කියලා. ඉතින් ඒක මේ ලෝකේ දන්නේ නැහැ. අපි මේ ලෝකේ දන්නේ ඔක්කොම ඔය අනං මනං අනිත්‍යක තමයි. විකල්ප දන්නවා අපි, ಗುಣ දන්නවා අපි, නිදසුන් දන්නවා අපි, ප්‍රතිෂ්ඨාව දන්නවා. ඉතින් ඒක තමයි මැරෙන්නේ. ඉතින් භාවනාව ඔතෙන් එනකොට ප්‍රතිෂ්ඨාව අප්‍රතිෂ්ඨා වෙනවා, ಗುಣ නිර්ගුණ වෙනවා. විකල්පහිත නැත්නම් සංකල්පහිත නිර්විකල්ප වෙනවා. ප්‍රතිෂ්ඨාවක් නැති වෙයි. ඒකට හරි බයයි. ඉතින් අපි එක එක නන්දම තමා මේ නිවන ගෙදිට එනකොට දොරවහනවා. එහෙම කරන්නේ නැතුව දැන් මේ වාර්තාවේ වුණත් නිජමත සඳහන් කරලා තියෙන්නේ නිකන් ගැරන්ටි එකේ දෙට ආවා වගේ ලකුණක් නේ. එවනේ නිජමත පිළිබඳව බලාපොරොත්තු වෙනවා කියන එක නෙමෙයි අදහස. වෙන්න පුළුවන් කියන ලෑස්තියෙන් සූදානම් ශරීරයෙන් ඒ මයින්ඩ්සෙට් එකෙන් ජීවත් වෙනවා නම් මේ ලෝකේ අපි කරන විකාර ටික වැඩි කල් යන්නේ නැහැ. මේ ලෝකේ තියෙන අනිත්‍ය දකින්න වැඩි කල් යන්නේ නැහැ. අර නිර්විකල්ප කාදාවත් අනිත්‍යරපත් වෙන්නේ නැහැ. අනිර්ගුණ කියන කවදාවත් නුගුණයට යන්නේ නෑනේ. නිදර්ශනය කරන්න බැරි දෙයක් අනිත්‍ය දුක්ඛ අනාත්මයට ලක් වෙන්නේ නෑනේ. ඉතින් අන්නේදී අමතක කරලා මේ කරන විකාරේ දාගෙන පොල් කටුමාලිය කියලා තමයි කියන්නේ. ලෝකයා ඉන්නේ ආන්න එහෙම ಗುಣවල විකල්පවල ප්‍රතිෂ්ඨාවල නිදසුන්වල ගැලීගෙන එව්වා මැනිපුලේට් කරනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමයි. මොකක්වත්ම නැති ලෝකයක් අපිට තියෙනවා. ඒක මෙතෙක් කල් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් ඒක යන්තහිස ඔසවනවා. ඉස්සරහට වෙන්නේ අපි ඒක තමයි ජීවිතය කියලා ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි ඒකට කියනවා සම්මා ආජීවය කියලා. යහපත් දිවි පැවැත්ම. ඒ වෙනඳන් බඩගෝස්තර හොයාගන්න හැටි. අන්න ඒකට සූදානම් සතිය සකස් කරගත්තා නම් ඒක තමයි බුද්ධ ඥානසී අප්‍රමාදය කියලා කියන්නේ. සතියෙම තවත් වැඩි වියපත් වෙච්ච ගතියක් උත්සාහ කරලා බලන්න කියලා කියන්න පුළුවන්.
පාය වෙන ලිඛිත ප්‍රශ්නයක්ද?
නෑ උදේ ප්‍රමාණය ලැබිලා තියෙනවා.
හොඳයි එහෙමනම් අපිට මේ වෙලාවේ වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නවනම් අවස්ථාවක් දෙන්න පුළුවන්. හොඳයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඕකේ අnder
ස්වාමීන් වහන්ස මගේ භාවනා අධ්‍යයන ඉදිරිපත් කරන්න අවසරයි. මම සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්ස මට දැන් විනාඩි 10ක් විතර වගේ යනකොට සක්මනේ දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට නිකන් ඔහෙ නිකන් පා වෙනවා වගේ නිකන් ඔහෙ මේ එහෙට මෙහෙට නිකන් සක්මන් මළු ඇදෙන ගතියක් තමයි දැනෙන්නේ. දැනීම් වැඩියට දැනෙන්නේ නැහැ. සැහැල්ලු ගතියකුත් දැනෙනවා. නිකන් කිසිම මේ නිකන් එපා වෙනවා වගේ සක්මන නිකන් ඔහෙ ඇදී යෑමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී ස්වාමීන් වහන්සේ හුස්ම කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දැන් කාලයක් තිස්සේ මම භාවනා කරගෙන යනවා. මේ එතකොට අර නිකන් හිස් බවක් තමයි තියෙන්නේ. එතකොට ඒ හිස් බව තුළ ටිකක් වෙලා ඉන්නකොට යම්කිසි සෝදායි ගතියකුත් තියෙනවා. ටිකක් අර මේ ඒ හිස් බවත් එක්ක ඉන්නකොට යම් මාවණේ ඝන කළුවර කර නිකන් ඇදීගෙන වගේ යනවා වගේ දැනෙනවා. ඊපස්සේ දර සිත්විලි නිරීක්ෂණය කරනවා. ඒ සිතුවිලි නිරීක්ෂණය කරනකොට දැන් රාග සිතුවිල්ලක් අවුත් රාග සිතුවිල්ලක් කියලා හිතනවා. ඊට පස්සේ දේශ සිතුවිල්ලක් අවුත් එහෙම හිතනවා. ගොඩක් වෙලාවට ඒ රාග දේශ සිතුවිලි නෙමෙයි නිකන් ඒ දෙකටම නැති නිකන් සිතුවිලි ඇවිල්ලා යනොත් බොහෝ වෙලාවට සිතුවිලි නැතිව තියෙන වෙලාවලුත් තියෙනවා. කෙටි වෙලාවක්. ඒකට ඒ වෙලාවට තමයි ස්වාමීන් වහන්සේ අර ඝන කළුවරකට වගේ නිකන් ඇදීගෙන යනවා වගේ තත්ත්වෙ තියෙන්නේ. ඊපස්සේ දැන් සමහර වෙලාවට දැන් හොඳට සිතුවිලි දිහා බලන් ඉන්නකොට තේරෙනවා සිතුවිලි වාක්‍ය දෙක තුනක් ඇවිල්ලා නැවතිනවා ප්‍රපංච වෙන්නේ. සමහර එකේ වචනයක් එනකොට මම හොඳට බලන් ඉන්නකොට නැවතින සමහර ඒවා එන්න හදනකොටම එන්නේ මොකද්ද කියන එක දන්නේ නැති නැවතිලා යනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ප්‍රපංචකරණය අධික වෙනවා. ස්වාමීන් වහන්සේ මම පර්යංකේදී කෙලින්ම වාඩි වෙලා සක්මන් කරලා කෙලින්ම පරයන්කයට වාඩි වෙලා සිතවිලි දිස බැලීමද කෙරෙන්න ඕනේ. දැන් අර කම්පන මේ හුස්ම මොනවාක්වත් දැනෙන්නේ නැති හින්දා එහෙම නැත්නම් කෙලින්ම ටිකක් වෙලා පරයන්කේ ආයේ මොනවා හරි දැනෙන්නේ දැනින් දිහා බලලා කෙලින්ම සිතවිලි දිහා බලනවාද? මට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. සම්පූර්ණ පිළිතුරු කරන්න.
අපි ඉස්සෙල්ලා කරපු කමටහන් සුද්ධ කිරීම අහගෙන හිටියද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මොකද්ද කිව්වේ? ඒ කීප එකනා කීප ඒවා මතකද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මොකද්ද කිව්වේ?
නැතර කිසිම කෙනේ අර ඒ කියන්නේ කිසිම දෙයකට අයත් නොවන තත්වයක් ගැන තමයි මට වැටහුනේ.
ඔය ඒකයි ඔය කියන දතන තත්වයේ සමානකමක්ද තියෙන්නේ නැත්නම් සම්පූර්ණ වෙනස් වාතාවරණයක්ද?
සමානකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
සමානකමට මම දීපු උත්තරේ මතකද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මොකද්ද?
අර නිර්ගුණ තත්වයක් එහෙම කියන එකනේ ඔබ වහන්සේ පැහැදිලි කරේ. ඔව්
ඒකට මොකක්ද දැන් යෝගාවචරයේ පිළිපදින්න ඕන ක්‍රමය මොකක්ද? අනු යෝගාවචරය විසින් අනුග්‍රහ කළ යුත්තේ කොහොමද?
අනුග්‍රහ කළ යුත්තේ ඒ තත්ත්වෙ දිගටම නිරීක්ෂණය කරමින් යෑම.
ඒක වෙන්න ඒකට විරුද්ධත්වයක් හෝ කරුවලකට කියනවා මම නෙවෙයි මට පාලනය තොර වෙනවා කියන වෙනුවට මේක තමයි භාවනායේ ඉහළම தত্ত্বය. මේකට මම කොහොමද අනුග්‍රහ කරන්නේ? ඒක ඒ නිර්ගුණ தত্ত্বයට සූදානම් වෙලා යන්නේ. මේක දැන් ওই මුල් රචනෙම ලියලා තියෙන මේක මගේ කියලානේ. නමුත් රචනේ පටන් ගත්තේ කොහොමද? සක්මණ මට පාලනය කරගන්න බැරි தত্ত্বයක් කියලා. ඊට පස්සේ ඒක පිළිබඳව ගුණ දොස් විචිනය කරන්න මට අයිතියක් නැහැ නේ. මොකද ඒක මගේ දෙයක් නෙවෙයිනේ. ඊට පස්සේ අන්ධකාරයි කියලා කියනවා, නොදැනෙනවයි කියලා කියනවා, පාලනය කරගන්න බැරි කියනවා. මේ අල්ලපු gedara தত্ত্বයක් නෙමෙයි. නේද? පරතෝ தত্ত্বයක් නෙමෙයි තියෙන්නේ. ඒක නුහුරු නුපුරුදු කරගන්නේ කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක කම්පටාන් සුද්ධ වෙලා නැහැ නේ. දැන් කම්පටාන් සුද්ධ වෙනවා කියන්නේ ඒක තමයි අපේ හැබෑ නිවහන. ඔය කිසියම් විකල්පයක්, ගුණයක් එහෙම නැත්තම් ප්‍රතිෂ්ඨාවක් නැති තැන විරුද්ධව නැත්නම් ඒකට පදුට්ට මනසෙන් නෙවෙයි රචනයේ ලියලා තියෙනකොට ප්‍රසන්න මනසෙන් ලිව්වනම් ඒ කියන්නේ නිවන අගය කරන්න දාන්න. දැන් මේ කරන්න දාන්න මේ ඉන්ද්‍රිය බද්ධ දේවල් අරගෙන ඒ වගේ හොඳ එකක් හොයන්නද? ඒක තනි කර කක්කව. ඒකේ අර කොඳයි මේක හොඳයි කියන මුලැමැදගත් නැහැ. එනිසායි ඔක්කොම කක්කට ගේට විරුද්ධ විකල්ප තමයි ලැබිලා තියෙනවා. බබා හම්බිලා තියෙනවා ප්‍රතිෂ්ඨාවක් දීලා දරුවව වවා ගන්න එකයි තියෙන්නේ. මේ කණවැන්දුංගම හොයන්න යන්න එපා. දරුවේ කම්බෙලා තියෙන්නේ. එනිසා දැන් මම මේ දැන් මේ කියාපු ටිකේ මොකද්ද හිතට ගත්තේ?
සවින්හන්ස ඒතත් දෙකර මම කරගන්න නැතුව මගේ දෙයක් මේ පරතෝ සංකල්පෙන් ඒ දිමෙ දිගටම නිරීක්ෂණය කිරීම.
ඒක තමයි කියන්නේ නින්දට අවදි වෙනවා කියලා. හීනෙකට අවදි වෙනවා කියලා. අනුන්ගේ දෙයක් කරගන්නවා මේක. අපිට අනුන්ගේ දෙයක් කරගත්තොත් ඕන තරම් උපදෙස් දෙන්න පුළුවන්. මේක මගේ කරගත්තොත් තමයි දැවෙන ප්‍රශ්නයක් වලට පත් වෙලා ඉසත බැඳගෙන අඬන්න පටන් ගන්න. ඒකට හේතුව මේ දේවල් මගේ කරගත්ත එක. ඉතින් ඒක මගේ කරගන්න නැතුව එවැනි භාවනා කරන ඇත්ත එක්ක හදා බෙදා ගන්න හම්බ වෙනකොට උපදෙස් දෙන කෙනායි උපදෙස් ලබන කෙනායි දෙන්නටම උපදෙස් තියෙනවා. ඔතක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඔකට තියෙන්නේ භාවනාව නෙවෙයි. ඔය සඳහා ඇති පෙර සූදානම මයින්ඩ්සෙට් එක. ඒක වෙලා නැත්තම් භාවනා යෝගාවචරයේ දෝෂයක් නැහැ. තනිකර උගන්නන කෙනාගේ දෝෂේ. ඉතින් ඒ සඳහා උපක්‍රම ගොඩාක් කරන්න ඕනේ. භාවනා යෝගාචරයේ සහයෝගය ඉල්ල ගන්න ඕනේ. ඒකල උපදෙස් දෙන කෙනත් ඒකෙන් කමඨාන ශුද්ධ කරගන්න ඕනේ. මේ සෙල්ලම් වැඩක් නෙමෙයි මේ කරන්නේ. අපි නොදන්න දෙයකට අගය කරලා දන්න දේ තේරම් බින්දුවට දාන්න. ඉතින් ඒකට නොදන්න දේ දැකපු කෙනෙක් වෙන්න එපා. නොදන්න දේ හැමදාම තිබුණා අපිත් එක්ක. අපි දැකලා නැහැ. දැන් භාවනාවට පින් සිද්ධ වෙන්න සතියට පින් සිද්ධ වෙන එක පේනවා. දැන් ඒක චෝදනා ස්වරූපෙන් හරි පේන එක විශාල ලාභයක්. ඒක හරියට ඔළුවේ ෆාස්ට් ග්‍රෝවිං ටියුමර් එකක් ඇවිල්ලා ඩිටෙක් වුණා. ඩිටෙක් වුණේ නැත්නම් ඉතින් අපි එක එක චෝදනා කර කර ඉන්නවා. රෝග නිర్ణයක් වෙන්නේ නැහැ නේ. හැබැයි ඩිටෙක් වෙච්ච ගමන් ඔළුවේ කැන්සර් එකක් තියෙනවා කියව ගමන් ෆාස්ට් ග්‍රෝවිං මැලිවලන්ට් ටියුමර් එකක් තියෙනවා කියව ගමන් යෝග ලෙඩා බය වෙනවා. ලෙඩා තියා අල්ලපු ගෙදර මිනිස්සුත් මැරෙනවා. ඒක නොදැනී ඉන්න එක තමයි ඒගොල්ල කැමැත්ත. මේ ඇති වෙන මේ ඉෂේ එකක් වොන්ට බේත් නැද්ද? වරින් වර කලන්ත හැදෙනකට බේත් නැද්ද? මේ ඇතුළේ ඩිලීටියම් එකට බේත් නැද්ද කියලා අහන. ඒ බේත තියෙනවා. නමුත් කැන්සර් එකක් තියෙනවා කියලා දැනගත්ත එක ලොකු දෙයක් නේ. ආන් මේ වගේ තමයි බුදුහාමුදුරු ඉපදුනායි කියලා දැනගන්න එක ලීසි නෑ. ඒක තින් ආකල්පමේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි කියන්නේ සම්මා දිට්ඨි කියලා නැත්නම් සම්මා සංකප්ප කියලා. ඉතින් ඒක ආවේ නැත්නම් ඉතින් ගුරුවරයාගේ දෝෂේ තමයි. ඉතින් ඒකයි මේ ප්‍රශ්නේ හැම කෙනාම හැමදාම 10 හැරක්වත් අහනවා. එකම තමයි කියන්නේ. තේරුම් ගත්තද? තේරුම් ගත්තද?
මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න ගහින් නැතුව ඇති ස්වාමීන් වහන්ස.
ඒක ප්‍රශ්නේ මේ කතන්දර සුද්ධ කරපෙන්නට ඇහින් නැද්ද?
ආ යා මොකද කියන්නේ ලෑස්ති වෙලා ඉන්න මම පොඩ්ඩක් මයික් එක කන්වර්ට් කරන්න.
ඇහින් තේරුණා ස්වාමීන් වහන්ස මට පැහැදිලි.
ඉස්සෙල්ලා දීපු කමටාන් වාර්තාවේ මේකයි දෙකම ලියලා එවන්න මට. එතකොට දෙවෙනි එකට තමන් ගත්ත ආදර්ශයත් මට තීර කමටාන් තීරිත හැටිත් ලියන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒවා මුද්‍රණය කරන්න. මොකද හැමදාම මම ඕකම තමයි කිය කියා ඉන්නේ. 10 හැරයක් කිව්වා. දහසරියටත් අහනවා. ඒක ඉතින් ප්‍රශ්නම් ප්‍රශ්නයක් නෑ. මොකද මම දන්නවා ඕක ඉතාමත්ම තීරණාත්මක හැරවුම් ලක්ෂයක් කියලා. ඉතින් ඔබ ලියලා තියෙනවා නම් මේ කාටද කියත හැකිනේ.
එහෙමයි.
ෆ්‍රීකවන්ට් ආස් ක්වෙස්චන්ස් වල මෙන්න මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. ඒ නිසා ලියලා එවන්න පුළුවන් ද උදේ මහත්තයාට.
හොඳයි සර්.
යා එඩිට් කරાવી ඉස්සෙල්ලා ප්‍රශ්න ලිපේකනත් අල්ලගන්න. ඒක ක්වෙස්චන් එක තියෙනවානේ අපි ගාව.
එහෙම.
ඔව් ඒ දෙක එකතු කරලා පොඩි එඩිෂන් එකක් දාලා එවන්න මට.
හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නිරෝධී
රක්වා. මානෙල් ජයසුන්දර පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මට සක්මන් භාවනාව කරද්දී ආරම්භයේ ඉඳලම මට දෙපතුල සහ ශාරීරිය තමයි අරමුණු. දෙපතුල අරමුණු කළා, ශාරීරියම අරමුණු වෙලා ටික විඩාවකින් සක්මන නිරායාසයෙන්ම කෙරෙනවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ අරමුණක් කියලා නැතුව ඔහේ කෙරීගෙන යනවා, එක සැහැල්ලුවෙන් කෙරෙනවා. පරයන්ග භාවනාවට වාඩි වුණ වෙලාවෙම හුස්ම රැල්ල නෙමෙයි ශාරීරියට තමයි සිත යොමු වෙන්නේ. ශරීරයේ දිහ බලන් ඉඳි ශරීරයත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ කියන එක නැතු වෙනවා, ඒ හැඟීම නැති වෙනවා, නොදැනී යනවා. ඒකම ස්වාමින් වහන්සේ සිතුවිලි එනවා. සිතුවිලි පැහැදිලිව ඉස්සර දිනම් හැම එකම එන එකකින් එක පැහැදිලිව පේනවා. ඒක ගැන හිත දැනගන්නත් පුළුවන් මෙහෙම ඉන්නේ කොහොමද කියලා, මේ තරහවක්ද ආසාවක් එක්කද කියලා. එහෙම දැන් මේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ එන සිතුවිල්ල ගැන එක නිකන් බොඳ වෙලා වගේ එක පොදියට එනවා, හිතත් යනවා ඒක කියලා දැනෙනවා, හිත අපහු එනවා. සතියත් ඒ වෙලාවට සතියත් නැද්ද කියලා හිතෙන තරමට හිතත් යනවා. නමුත් ඒ පොදියත් එක්කම ගිහිල්ලා අපහු වෙනවා. ඊගාවට එන සිතුවිලිකත් ක්‍රමක්‍රමයෙන් මේ සිතුවිලි මොනවද කියලා වර්ග කරගන්න බැරි තරමට නිකන් ඒක බොඳ වෙලා වගේ බොඳ වෙලා වගේ එනවා. ඒ අතරට හිතෙත් කියවන එකක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ, ඒකත් දැනෙනවා. ඒ දිහා බලයිදි ඒකත් නැතු යනවා. ඔය විදිහට ස්වාමීන් වහන්සේ තිබිලා සමලට මුකුත්ම නැති අවස්ථාවක් තියෙනවා. ආයි එහෙම සිතුවිලෙනවා ස්වාමීන් වහන්සේ, මේක ඉන්න පුළුවන්. ඒ වුණාට පරියන්ක එකමාරක් දෙකක් වුණා දිගටම ඉන්න පුළුවන්. මේ ඒක ගැටළු හිතට කරදරයක් නැහැ. ඒවා එනවා යනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදේශ බලාපොරොත්තු වෙනවා.
හිතවිලි හරි සක්මන හරි හිත හරි එන වෙලාවේ දැන් මට මේක හිත මේ සක්මන මේ හිතවිලි කියලා එන එක පැත්තටද හිතේ මනාපේ තියෙන්නේ, අම් මේ හිත නැති වුණා, හිතවිලි නැති වුණා, සක්මන බොඳ වෙලා ගියා කියලා, ඒව නැති වෙලා ඔද්දල් වෙලා යන පැත්තටද වැඩි කැමැත්තක්
තියෙන්නේ? ස්වාමීන් වහන්සේ එනවා දිහා බලන් ඉන්නවා, ඒව යනවා, ඒව හිතට බරක් නැහැ ස්වාමීන් වහන්සේ.
එහෙනම් මොකද ප්‍රශ්නේ? ඔය ඔච්චර ගොඩ දිගට කතා කරන්න මොකද ප්‍රශ්නේ උතන තියෙන්නේ? ඇයි අද කතා කරන්න හිතුනේ?
ස්වාමීන් වහන්ස ඉස්සර සිතුවිලි එනවා, එවදිහ යනවා, අර බොඳ වෙලා යනවා. ඊට පස්සේ ඒක දිගටම ස්වාමීන් වහන්ස එනවා යනවා එනවා යනවා කෙලවරක් නැතුව මේ දිගටම මේ දවස් ටිකේම මම මූණ දුන්නේ ඔයා දෙකීමටයි ස්වාමීන් වහන්ස.
මං කියන ප්‍රශ්නයක්ද ඔක උත්තරයක්ද? ඒක නැත්තම් නියුට්‍රල්ද?
ඒක නියුට්‍රල් ස්වාමීන් වහන්ස. ඒ
විදිහට ප්‍රශ්න නගන්න එපා. ඔකට තමයි ගෑනු කියන්නේ. ගෑනුගේ වැඩි ඒමයි නියුට්‍රල් දේවල් වල්පල් කතා කරගෙන ඉන්නවා. ඉතින් අපිට එනකොට අපි හිතන්නේ දරන්න බැරි ප්‍රශ්න කර කතා කරන්න කියලා. ਉਹ කතා නොකර ඉගෙන ගන්නවා. එතකොට මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා මම මේ කී කියා හිටියේ. නියුට්‍රල් දේවල් තියෙනවා, ඒක කතා නොකර සිටීම තමයි ප්‍රපංච නතර කරන්න තියෙන උත්තරේ. ඒ වගේම දරන්න පුළුවන් දේවල් තියෙනවා, ඒත් කතා කරන්න එපා. ඉතුව රචනා ලියන්න, කාට හරි කියන්න. ඔයයි තිය අන්තිමට ඇත්තට හරි වටින දේවල් මෙවුවා. ඒ වුණාට ඒක කතා කිරීමෙන් තමන්ට වෙන්නේ හිත දොඩමළු වෙනවා. විතක්ක ਵਿਚාර නගිනවා. ඉතින් ඒ රචනා ශිල්ප වැවෙනවා. සාහිත්‍ය වචන හැදෙනවා. ඉතින් වෙන්නේ මොකද? සංසාර දික් වෙනවා. ඕක නෑ වුණා වාගේ, නොදැක්කා වාගේ, හිතා ගන්න බැරුව වාගේ, එහෙම නැත්නම් ගන්ධ රස පහස දැනෙන්නේ නැතුව වාගේ කරබන බමණගේ හිටියා නම් මොකක්වත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක මන් දන්නේ ගෑනු අයට හරි අමාරුයි. අයින්න අපෙත් ඉන්නවා, පිරිමිත් ඉන්නවා, ගෑනු නැකත ඉපදෙච්ච ඔහේ කියවනවා. ඉතින් එතකොට වෙන්නේ දිගින් දිගට දිගින් දිගට නිදානින් දති සිත දොඩමළු වෙනවා. ඒවා සේරම දාන්න නියුට්‍රල්, ඒ කියන්නේ ඉනර්ට් වලට. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් වලට. නැත්නම් ෆෝග්‍රවුන්ඩ් තෝට්ස් වලට. එහෙම නැත්නම් ට්‍රේන් තෝට් කරගන්න එපා, චේන් තෝට් කරගන්න එපා, ත්‍රෝ වේ. એટલે සත්‍යනයක් ලියන්නේ මට බාහන ගන්න හිතවිලිත් එනවා, අනපක්මනත් එනවා, හිතත් එනවා, හිතත් යනවා ගාලල්ල. ඒක ලියන්නේ හරි සතුටින්. ඒක අපේ ජීවිතයේ අපිට හම්බෙච්ච විශාලම සතුට. ඕකෙන් කතන්දර හදන්න එපා. ඒකට කියන්නේ ස්ටෝරි ටෙලින් කියලා. එහෙම නැත්නම් ෆැබ්‍රිකේෂන් කියලා. ඔය දෙක තමයි කමටාන් වාර්තා කියන්නේ. එහෙම වුණත් ඒ කමටාන් වාර්තා හොඳයි. සක්මණ පේන්නේ නැති, හිතවිලි පේන්නේ නැති, අන්ධ භූත ලෝක වලට වැඩි ඔක හොඳයි. ඉතින් මගේ යුතුයකම වෙන්නේ ඔක ලියලා තමන් මේක තේරුම් අරගන්න තත්ත්වයටපත් වුණා නම් ඊට පස්සේ එයා තව කෙනෙකුගේ ප්‍රශ්නයක් අහන්න සුදුස්සෙක් වෙනවා. එහෙම නැත්නම් මේ තියෙන නියුට්‍රල් දේවල් වලින් කතන්දර ගොතනවා. හැබැයි එහෙමත් එකක් දෙකක් කෙරුවට අනුකම්පා කරන්න ඕනි. කරලා ඉවර වෙලා මේ නොකිය යුතු දේ නොකිය ඉන්න, දැක්කට දැමක් නොදැක්ක වගේ ඉන්න, නැවුනා වගේ ඉන්න ගියාම ප්‍රශ්න ඇවිල්ලා අපේ ඇඟේ එල්ලෙන ගතිය අඩු වෙනවා. කොක්ක දිග ඇරෙනවා, හැකිලි දිග ඇරෙනවා. එචා වැඩේ හොඳට යනවා. ඕක තමාම දිසාවගෙන මගේ දෙයක් කරගන්න නැතුව දිගට ලියන්න. හැබැයි මේ වගේ වෙලාවට වෙලාව ගත්තේ නැතත් නැත්නම් ඉදිරිපත් කරේ නැතත් බුක් කීපින් තියාගන්න එක වටිනවා. තමන් කොහේ හරි කොලේක ලියා ගන්න ඕනේ දැනට තියෙන මානසික තත්ත්වේ. ඒකෝර තමයි තමන්ටම තමන්ගේ ප්‍රගතිය දැන ගන්න පුළුවන් වෙන්නේ වෙන කෙනෙක් කතා කරනකොට රිලේට් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒකෝර තමයි. තේරුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. මම පැහැදිලි
බොහොම. ඉස්සල කියපු දෙකම යෑ ඔය තුන් වෙනේටත් කිව්වේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි.
Right.
පුණ්‍ය විජේසුන්දර ලොන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සොයිලහස්ර මං සුවන දෙහිකට විතර ඉස්සල කතා කළා. මම බොහොම ඩිප්‍රෙස් වෙලා හිටියා ඒ වගේ කියලා. මට අද කතා කරලා කියන්න ඕනේ ඇත්තටම මගේ පර්යංකය මේ සක්මනද පර්යංකයද මම හොඳට කරගෙන යනවා. මගේ මම මේ ප්‍රශ්නෙට රූට් එක හොයාගත්තා. රූට් එක හොයාගෙන රූට් එක උල්ලල දැම්මා. ඉතින් ඒ වෙලාවේ ඉඳන් පුදුම සහැල්ලුවකින් මම නැවත රෝල කෝස්ටර් එකේ උඩ ටොප් එකට ගියා වගේ මට දැනෙනවා. දැන්ලා මම ඒ රෝල කෝස්ටර්ගේ උඩ පහළ යන්නේ වේ උඩ පොයින්ට් එක කනෙක් කරගෙන යන ගතියක් මට දැනෙනවා. ඉතින් මට මේ පරයන්කදී සිටවිලි වලට ගියත් මම ඒක ලස්සන්ට ආපහු නැවත මගේ කයට අරගෙන ඉන්නකොට ඊට පස්සේ සිටවිලි වල ඇතිවීම නැතිවීම ගැන යම් අවබෝධයක් ඇති වෙලා සහැඩු තත්යකට පත් වෙනවා. මට ඒක ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ. මේ අපි හැමදාම අඳුනා කියන්නේ તો අපේ හොඳ අවස්ථාවල් කියන ඕන නිසා මට ඒක කියන්න හිතුණා. ඒ වගේම තව එකක් කියන්න හිතුණා සමනහසත් හැමදාම නිසරණමානේ වඳුරු ගැන බල්ලු ගැන පූසු ගැන කියනවා. මට හිතුණා අපේ ගෙදර මේ ඉන්න පූසු දෙන්නගේ වෙනස බණ අහනකොටද භාවනා කරනකොටද සාමාන්‍ය ලංකාවේ පූසු වගේ මේ පූසු එන්නේ නැහැ උකුළු උඩ ඉඳගෙන ඉන්න. නමුත් පරයන්කෙට ඉඳගත්තකම මම හොඳට පරයන්කේ මේ තැම්පත් වෙලා සිටිලි බල බල ඉන්න මොහොතේම ඇවිල්ලා හරියටම උඩුක්කුඩු නිදාගෙන හොඳට නිදා ගන්නවා. නමුත් එන වෙන කිසිම වෙලාවට මේ ළඟට ඉන්නේ නැති පූසා ඇවිල්ලා ඉන්න වටිනා ස්වර්ණහසට කියන්න ස්වර්ණහසේ සත්තු ගැන එහෙම නිතර කියන හින්දා ස්වර්ණහසට දීර්ඝායුෂ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
ඒකෙන් තමංගේ ඒ වගේ හිතවිල්ලක තියෙන කරදර නැති වෙච්ච වෙලාවක පූසෙක්ගේ තියෙන කරදර නැති වෙච්ච වෙලාවක හිතවිලි වලට එඬ දීම තමයි භාවනාව කියන්නේ. හිතවිලි වලට කතා කරලා කියන්න ඕනේ ආපුවාම මූණ කර්මත්තාන්ට යන්න එපා. හිතවිල්ලෙම හිටපන්. සද්දකට ඇවිල්ලා වොරි කරන වෙලාවට කියන හොඳයි හොඳයි සද්ද යහපන් කොච්චර මිහිරිද මට කියන සින්දුවක් නෙවෙයිනේ. යාම තනුව හදාන යාම සංගීත හදාන. ඒතකොට හොඳට හින්දු රස විඳිනවා. හැබැයි මේ ආනාපානට නැවත යන්න ඕනේ කියන අර රෙජිමෙන්ටේෂන් නැහැ. ඩිසිප්ලින් මයින්ඩ් එක නැහැ. ඉතින් ඕක තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. ඒගොල්ල කියන්නේ ඒ වෙලාවෙත් අපි අනිවාර්යයෙන්ම ආනාපානට යන්න ඕනේ, සත්‍යපය පිහිටවන්න ඕනේ. එහෙම නැත්නම් මේ සදාචාර සම්පන්න වෙන්නේ. මේ සදාචාර තියෙන බොළඳ පන්තියට. මෙතන සදාචාරය තමයි හිතවිලි ඉද්දී, හිත රාගේ ඇති කරද්දී, පූසා ඇවිල්ලා ඇඟේ නැගෙද්දී ඔ කරවණ ඉන්නවා. ඔබ පිටේ හිටියත් එකයි, ඔය හිටියත් එකයි. අර ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා හිතවිල්ලෙන් ආනාපානට ගන්නේ නැතුව හිතවිල්ලෙම යන්න අරින ගතිය තමයි එතන රෝලර් කෝස්ටර් එකේ මුල් ඉස්සර ගිය කනාගේ ගතිය. හිතවිලාවට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි අර සයිකලොජිකල් වුන්ඩ්ස් ඉතිහාසගත නැත්තම් අපේ සංසාරෙන් ගినాපු උපනිෂේ දේවල් ගේවෙන්න පටන් ගන්නවා. ඒව යටකරන හිටියොත් හැමදාම තුවාල. ඒවට එන්න දෙන්නේ ඔන්න කොන්ෆිඩන්ස් එක ආවට පස්සේ. හොඳයි.
එමනම් වාචික ප්‍රශ්නත් තව නැහැ.
වෙලාවක් ගිහිල්ලා නේද? ඒක නිසා අපි පිටුල්ට කතා කරනවා.
සිට වන්දනා කරන්න අවශ්‍යයි ස්වාමීන්
වහන්සේ. ඉක්මන් කරන්න.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුපත්විත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝද.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපිට ජීවිතේ නොයෙකුත් අවස්ථා වගේ දේවල් ලැබෙනවා වෙන්න පුළුවන් අපි හිතමු යම්කිසි අවස්ථාවක් අපිට ලැබුණා ඔන්න රාජකමක් වගේ එකක් ලැබුණා. ඒ වගේ දෙයක් ලැබුණොත්, ඒ වගේ අවස්ථාවක් අපිට හමු වුණොත් අපි මොකද කරන්නේ? ඔන්න ගොඩක් වෙලාවට මේ රාජකම මේක විඳලා විඳලා ඒ විඳීම සිද්ධ කරන්න, ඒ සැප විඳින්න මෙන්න මේ වගේ දෙයකට අපිට අදහසක් මතුවලා එන්න පුළුවන්. ඒ විදිහේ එළඹුමක් අපේ හිත තුළින් එන්න පුළුවන් මේ තැනට කල්පනා කරනවා මට මෙහෙම දෙයක් ලැබුණා මේ විදිහේ අවස්ථාවක් මට ලැබුණා මං කොහොමද කකා කකා යන්නේ කොහොමද මේ ලැබිච්ච අවස්ථාව උපරිමයට ප්‍රයෝජනෙට ගන්නෙ මේ කෑම මේසේ වැඩි හරියක් මගේ බඩට දාගන්නේ කොහොමද කියලා ඔන විදිහේ ප්‍රශ්නයක් ඔන විදිහ අදහසක් මේ තැනට මතුවෙලා එන්න පුළුවන් ඉතින් ඔය වගේ දේවල් අපේ ජීවිතවලත් රජකමක් නොලැබුණත් අපේ ජීවිතවලත් හොඳ පමණට අපි දැකලා ඇති ඇති පමණට අපි දැකලා ඇති. ඉතින් එහෙම කාගෙන කාගෙන යන්න ගත්තොත් එහෙම කන්න කන්න මුළුන් තරම් මේක බඩට දාගන්න උත්සාහයක් ගත්තොත් මේ විදිහේ රටක්ම කාලා හරි ආහාර කරන්න පුළුවන් වෙයි කියලා යම් කිසි විදිහක අවස්ථාවක් මතුනොත් අන්න ඒ වගේ වෙලාවක අපිට මේ දරණ උත්සාහය තුළින්ම මේ ක්‍රියාවලිය තුළින්ම යම් කිසි තව පැත්තක් ස්පර්ශ කරන්න ලැබෙනවා. මොකද්ද මේ අනිත් පැත්ත? අන්න මේ ලෝකයේ ස්වභාවයක් විදියට අපිට අඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකෙම කියලා අපිට අඳුන්වන්නත් පුළුවන්. මොකද්ද ඇඳින්නීම? අන්න රාශ්‍ර ලෝක ධර්ම කියන දේවල් අපිව ස්පර්ශ කරන්න පටන් ගන්නවා. අපිට අර බලාපොරොත්තු වෙන විදිහට මේක කා ගන්න බැරුව යනවා. බලාපොරොත්තු විදිහට මේකෙන් කුස පුරව ගන්න බැරුව යනවා. ඒ වෙනුවට අන්න අර අහිමි වීම, වෙහෙස පීඩා අපිට ස්පර්ශ වෙනවා. මොකක් නිසාද? අන්න අර දරපු උත්සාහය හරහාම තමයි ඒක වෙන්නේ. අර කාගෙන කාගෙන යන්න කරපු උත්සාහය හරහාම තමයි ඒක වෙන්නේ. අන්න මොකද වෙන්නේ මේ තැනතර තේරෙනවා අහිමි වීම කියන එක තේරෙනවා මේ තැනතර තේරෙනවා වෙහෙස පීඩාව කියන එක තේරෙනවා මෙන්න මේ විදිහට ආශ්‍රලෝක ධර්ම මේ තැනත්තගේ පිටිපස්සෙන් එළෝගන එන්න පටන් ගන්නවා එතකොට වේලාවකදී සැප තියෙනවා වගේම තව වේලාවකදී දුක තියෙනවා වේලාවකදී ලාභ තියෙනවා වගේම තව වේලාවකදී අලාභ තියෙනවා වේලාවකදී කීර්තියක් පතල වෙනවා වගේම තව වේලාවකදී අන්න නින්දාවක් ප්‍රබල වෙලා එනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ අෂ්ටලෝක ධර්ම මේ තැනත්තගේ පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එලවනකොට අනේ යම් කිසි විදිහක අපි හිතමු මෝඩයෙක් නම් මේ මෝඩයා මෙන්න මේ අර පිටිපස්සෙන් එලවනේ ධර්මතාවයට ඇහැ වැහීමක් තමයි සිද්ධ කරන්නේ. මේ තැනත්තා ඒක දකින්නේ නැහැ. මේ තැනත්තා ඒකට ඇස් අවධානයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක නොදැක්කා වගේ තව තව කොහොමද මම බඩට දාගන්නේ තව තව කොහොමද මේ දේවල් හඹාගෙන යන්නේ කියලා අන්න යම් කිසි විදියක උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් අන්න යම් කිසි ප්‍රඥාවන්තයෙක් නම් එයා මේ බණේ අහන්න සූදානම්. යම් පමණකට හරි එයා ඇහුවේ නැතත් එයාට මේක පේන්න පටන් ගන්නවා. එයාට දැනෙනවා මොකද්දෝ වෙහෙසක් පීඩාවක් තියෙනවා. කොච්චර රජකම් කරත් හිත තුල සැනසීමක් නැහැ. මොනවදෝ දෙයක් මොනවද අහිමිවීමක් නැවත නැවත ස්පර්ශ කරනවා මාව කියලා මේ තැනත්තට යම් කිසි විදිහක මානසිකාරයක් අදහසක් මතුවලා එන්න පුළුවන්. අන්න මෝඩයා ඒකට ඇහැ වහද්දී මේ තැනත්තගේ නැවත නැවත හිතට වද දෙන නැවත නැවත වෙහෙස දෙන සිදුවීමක් දෙයක් බවට මෙන්න මේ දැකීමපත් වෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් අපිට මේ ලෝකේ දකින්න පුළුවන්. අන්න මේ දේවල් හඹාගෙන යාම තුලින්ම තමයි මේ අහිමි වීම කියන එක මතුවලා ඉන්නේ. මේ දේවල් පුළුවන් තරම් එක්රැස් කරගන්න දරන උත්සාහය තුලින්ම තමයි මේ අහිමි වීම වගේ දේවල් වෙහෙස පීඩා වගේ දේවල් මතුවෙලා එන්නේ. මෙන්න මේ අෂ්ටලෝක ධර්මය මේ තැනැත්තව නැවත නැවත ස්පර්ශ කරද්දී, මේ තැනැත්තව එලෝලා පහර දෙද්දී, අන්න මේ පුද්ගලයා යම් කිසි විදිහක ප්‍රඥාවන්තයෙක් නම් මෙන්න මේ ධර්මතාවයට ඇහුම්කන් දෙන්න සූදානම්. මෙන්න මේ බණේ අහන්න සූදානම්. අර සන්තති ඇමතියා ගැන කතාවකුත් තියෙන. ඒ කතාවෙත් තියෙන ඔන්න වගේ දෙයක්. මෙයා කොහෙදෝ යුද්ධයක් දිනලා ඇවිල්ලා කරපු වැඩේට සැලකීමක් විදියට අන රජා මොකද කරන්නේ, දවස් හතක් රජකම දෙනවා. දැන් දවස් හතකනේ ලැබුණේ අර මුළු අන්තපුරේමයි ඔය තියෙන වස්තු සම්භාර ටිකයි. ඉතින් මෙතනත මොකද කරන්නේ, දවස් හත ඇතුලේ කොහොම හරි මම කාලා ඉවර කරනවා කියන අදහසෙන් ඔන්න කාගෙන කාගෙන යන්න පටන් ගන්නවා. කාගෙන කාගෙන ගියාට මොකද, අන අහිමිවීම මතුවෙලා එනවා. මෙන්න මේ කියන අශ්‍රලෝක ධර්මතාවය ඉදිරිපත් වෙනවා. මෙන්න මේ ලෝකයේ ස්වභාවය මේ තැනැත්තට ඉදිරිපත් වෙනවා. වෙහෙස පීඩාව දැනෙනවා. අන්න මොකද වෙන්නේ, තමන් ප්‍රියම කරපු යම් කිසි තැනැත්තියෙක් ඔඩොක්කුවේම මැරිලා ඇදගෙන වැටෙනවා අර දවස් හත ආවර වේගෙන එන අවධිය වෙනකොට. අන්න මේ තැනැත්ත ප්‍රඥාවන්තයෙක් නිසා මේ කී දෙයට ඇහුම් කන් දුන්නා. මේ ධර්මතාවය ඒ තැනැත්තගේ හිත බොහොම තදින් දරාගත්තා. අන්න ඒකම හේතු වුණා යාට යම් කිසි විදිහක මෙන්න මේ දහමක් හොයාගෙන යන්න, මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ දරා ගන්න. එතකොට අපිට හිමිවීමට වැඩිය අහිමිවීම දේවල් කියලා දෙනවා. හිමිවීමෙන් ගන්න පාඩම් වලට වැඩිය අහිමිවීමෙන් අපි ගැඹුරු පාඩම් ඉගෙන ගන්නවා. ඒ පාඩම මුලින් බොහොම කටුක වෙහෙස පීඩා ආකාරයකින් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. මුලින් දරා ගන්න හරි අමාරු විදිහකින් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. නමුත් ටික ටික මේ තැනැත්තගේ හිත සූදානම් වුණොත් මේ පණිවිඩය අහන්න, අන්නේ තැනැත්තට යම් කිසි විදිහක දොරටුවක් අලුත් පාරක් විවර වෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. අර අපි කියන්නේ අර මොකද්ද, අර සින්දුවකක් තියෙන්නේ කොහෙද කෑල්ලක, අර ඉසුරු මුණියේ ලස්සන පෙම්විවලක් දැකලා, ඒ ලස් පෙම්මතියගේ ලස්සන දැකලා හිතුවලු මේ තැනැත්තා යම් කිසි විදියක හොයාගෙන යන්න ඕනේ, ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා කොහෙදෝ හම්බෙලා ආනවා, ඉසුරු මුණියේ නුඹ තැනුවේ පෙම්මතිය කොතැනද කියා, මායසු කල සිනසුනා ඔහු තවම තනිකඩේ ඇයි කියා. ඒක තමයි කලාකෘතියකටත් ඇවිල්ලා තියෙන්නේ. අන්නර අහිමිවීම, අන්නර වෙහෙස පීඩාව තමයි මේ තැනැත්තට ඒ වගේ දෙයක් වුණත් හොයාගන්න අවස්ථාවක් ලබලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ධර්මතාවයක් මේ ජීවිතය තුළ තියෙනවා. අන්නේ ධර්මතාවය අහපු රජ කෙනෙක්, ඒ ධර්මතාවය දැනිච්ච රජ කෙනෙක් පිළිබඳ කතාවක් තමයි අද දවසේ ඉතුරු කොටසට ඉදිරිපත් වෙලා තියෙන අන්න අපේ සූත්‍ර දේශනාවේ ඉදිරිය. මොකද්ද මේ කතාව? අන්න කලින් සම්බන්ධ වෙච්ච පිරිස් වලට මතක ඇති අර විදිහට ලොකු පිරිසක් 120,000ක් වගේ පිරිසක් බිම්බිසාර රජතුමා ප්‍රමුඛ කොට මේ භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන එනවා. හොයාගෙන ආවිල්ලා භාග්‍යවතුන් වහන්සේ යම් කිසි විදියක හිත සැක දුරු කළා. ඊට පස්සේ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා, බණක් කියනවා. ඒ බණේ, ඒ ධර්ම දේශනාව අහපු මේ පිරිස යම් කිසි විදියක මේ ධර්මයේ සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට මේ විදිහට ධර්මය දැකපු මේ බිම්බිසාර රජතුමා කතා කරන අවස්ථාව තමයි ඉදිරිපත් වෙලා එන්නේ. ඒ අවස්ථාවේදී අපිට දකින්න තියෙනවා අන්න අර කලින් කී ස්වභාවය, රජකම් කළත් මෙන්න මේ අහිමිවීම කියන දේ මේ රජතුමාට දැනිලා තියෙනවා. රජකම් කරත් මෙන්න මේ අශ්‍රලෝක ධර්මය කියන දේ මෙයව ස්පර්ශ කළා තියෙනවා. අන්නේ ස්පර්ශ කිරීම, අන්නේ දැනීම මේ තැනැත්තා තමුන්ගේ වචනෙන් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. මොකද්ද කියන්නේ? අන්න මේ අවස්ථාවේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට මගධ රාජ්‍යයේ අධිපති සේනා සහිත වෙන මේ බිම්බිසාර රජතුමා තමුන් මේ විදිහේ ධර්ම දේශනාවක් ඇහුවා. අහලා කතා කරන රජගේ යන විස්තරයක් තමයි මුලින් තියෙන්නේ. එතකොට එතන සඳහන් වෙන විදිහට මේ මගධ රාජ්‍යයේ අධිපති තමයි මේ රජතුමා. එතකොට ඔය මගධය කියලා අඳුන්නන කොටස දැන් කාලේ අද කාලේ හැටියට බංගලාදේශය කියන භූමි ප්‍රදේශය ආසන්න ප්‍රදේශයක්. එතකොට බංගලාදේශයට අයිති වෙන භූමිය වගේ භූමියක් තමයි මේ මගධ රාජ්‍යය කියලා අඳුනලා තියෙන්නේ. ඉස්සර ඔය සොළොස් මහා ජනපද තිබුණා කියලා සඳහන් වෙනවානේ ඉන්දියාවේ. එතකොට ඒකේ බොහොම සශ්‍රීක රාජ්‍යයක් තමයි මේ මගධ රාජ්‍යයේ දවස්වල. එතකොට ඒකේ අධිපති රජ තමයි මේ ඉන්නේ. ඉතින් මේ රජතුමා මේ ධර්ම දේශනාව ඇහුවාම ඒ රජතුමාගේ වෙච්ච වෙනසක් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. දිට්ඨ ධම්මෝ, පත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝ ගාල්හ ධම්මෝ, තින්න විචිකිච්ඡෝ, විගත කතංකතෝ, වෝසාර රජ්ජෝ, සත්තු අපරප්පච්චයෝ, සත්තු ශාසනේ කියලා අන්න සඳහන් වෙනවා. මේ ධර්මය දැක්කා, මේ ධර්මයට පැමිණියා, මේ විදියට මේ විචිකිච්ඡාව නැති කරගත්තා, මේ සැකසංක නැති කරගත්තා, මේ ශාසනේ හොඳ ප්‍රවීණයෙක් බවට, මේ ශාසනේ යම්කිසි විදියක දැන හඳුනගත්ත කෙනෙක් බවට මේ රජතුමා පත් වුණා. ඒ විදියේ ස්වභාවයක් මෙතනත තුළ ඇති වුණා. ඒ විදිහේ විභවයක් මෙතනත තුළ ඇති වුණා. අන්න ඒ විදිහේ විභවයක් ඇති වෙච්ච මෙන්න මේ විදිහේ දහම් පණිවිඩයක් හිතේ දරාගත්ත ඒ හිත තමයි මේ කතා කරන්නේ. ඒ රජතුමා තමයි කතා කරන්නේ. මේ විදිහට මේ ශාසනේ විශාරද භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. මේ ශාසනේ දැක්කා, මේ ශාසනයට පැමිණියා කියලා සඳහන් වෙනවා. ඇයි මෙහෙම කියන්නේ? අන්න අර සෝවාන් ඵලයේ පිළිබඳ කරන කතාබහක් තමයි මේ. මේ ධර්මය තමුන් තුළින් දැක ගන්නවා, යම් පමණකට හඳුන ගන්නවා. ඒ හඳුනගත්තද දැකගත්තද අන්න එයා විශාරද බවට පත් වුණා කියලා සඳහන් වෙනවා. මේ විදියට විශාරද භාවයක් මෙතනත තුළ මතුවෙලා එනවා. අන්න පොතේ පතේ දැනුමෙන් නෙමෙයි, එහෙම ඒවා මුකුත් දන්නෙත් නැහැ. ඒ වුණාට අන්න මොකද වුනේ, මේක තමන්ගේ හිත තුළින් අත්දැක්කා. ඒ අත්දැකීම ලැබුවා. ඒ අත්දැකීම තමයි අන්න විශාරද භාවයකට හේතු වෙන්නේ. ඒ අත්දැකීම තමයි අන්න ඔය කියන වටිනාකම ඇති කළා දෙන්නේ අපිට. ඉතින් ඒ විදිහේ රජතුමෙක්, ඒ විදිහේ විශාරදෙක්, තමන් තුළින් ධර්මය දැකපු කෙනෙක් අන්න භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. දැන් මේ පිරිසේ නායකයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම දෙයක් ප්‍රකාශ කරනවා. ස්වාමීනි, පෙර කුමරෙක්ව ඉන්න කාලේ මට පැතුම් පහක් තිබුණා. අන්න ඒ දවස්වල පොඩි කාලේ, තරුණ කාලේ මට මේ විදිහේ පැතුම් පහක් තිබුණා. මොනවද මේ පැතුම් පහ? අන්න සඳහන් වෙනවා, මගදීහි මාව අභිෂේක කරන්නේ නම් මැනවි. අන්න මේ මගධ රාජ්‍යයේ අධිපති විදියට මාව යම්කිසි දවසක අභිෂේක කරවනවා නම් අන්න ඒක වටින දෙයක්. ඒක මගේ හිතට බොහොම මනාප දෙයක්. අභිෂේක කරා කියමුක අපි. අන්න අභිෂේක කරාට පස්සේ මොකද වෙන්නේ? අභිෂේක කරාට පස්සේ ඔන්න ඉතින් අර අහිමි වීම කියන එක දැනෙන්න ගන්නවා. අන්න එතනින්ම දෙවනි කාරණාව මතුවෙලා එනවා. දෙවනි අදහස, දෙවනි හැඟීම මතුවෙලා එනවා. දෙවනි ප්‍රාර්ථනාව මතුවෙලා එනවා. අන්න අර කකා කකා යන කට්ටියටත් ওই ප්‍රාර්ථනාව මෙඩිකල් යන කලින්ම මතුවෙලා එනවා. මොකක්ද ඒ මතුවීම? අන්න මාගේ විජිතයට අරහත් වූ සම්මා සම්බුදු කෙනෙක් පැමිණෙන්නේ නම් යහපති. මොකද්ද මේ කියන්නේ? අනේ මේ තියෙන වෙහෙස, මේ තියෙන පීඩාව, මේ තියෙන අහිමිවීම් ගතිය නැති කරගන්න ක්‍රමයක්, නැති කරගන්න සුදුසු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, නැති කරගන්න පුළුවන් ධර්මයක් මට අහන්න ලැබුණොත් මැනවි කියලා ෂණිකව දෙවනි අදහස මතුවෙලා එනවා. එකයි දෙකයි අතර වැඩි ලොකු පරතරයක් නැහැ. එකත් එක්කම වගේ දෙවනි එක මතුවෙලා එනවා. අන්න අෂ්ටලෝක ධර්මයේ ස්වභාවය තමයි ඕක. ලං කරගත්තද ඒකත් එක්කම අහිමි වීම මතුවෙලා එනවා. සැප ලං කරාද ඒකත් එක්කම දුක මතුවෙලා එනවා. කීර්තියක් ලං කරගත්තද නින්දාවක් මතුවෙලා එනවා. අන්න මොකද වෙන්නේ? අර විදිහේ අදහසක් මේ තැනතට මතුවෙලා එනවා. දැන් ආවට හරියන්නේත් නැහැ. බුදුන් ආවට හරියන්නේත් නැහැ. ඒ විදිහේ ධර්මයක් තිබුණට හරියන්නේත් නැහැ. මම මේ කතන්දර ටික අතෑරලා ඒ භාග්‍යතුන් වහන්සේ වෙත අන්න පැමිණියානම් ඒ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියානම් යහපති කියලා තුන්වෙනි අදහසක් මට මතුවෙලා ආවා කියලා සඳහන් කරනවා. ධර්මය නම් තියෙනවා තමයි. ධර්මයේ තිබුණාට ගෙවල් වල ඉඳලා හරියන්නේ නැහැ නේ. ධර්මයේ තිබුණාට ඒක ප්‍රතිපදාවට නොයොදා ඉඳලා හරියන්නේ නැහැ නේ. අන්න මේ විදිහට මට ප්‍රතිපදාවකට පුරන්න අවස්ථාවක් ලැබුණොත් මේක යොදවන්න අවස්ථාවක් ලැබුණොත් අන්න ඒකත් යහපති කියලා තුන්වෙනි අදහසක් මේ තැනටට මතුවෙලා ආවා කියලා මේ රජතුමා ප්‍රකාශ කරනවා. එතකොට ධර්මයේ තිබුණු පමණින් හරියන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙච්ච පමණින් හරියන්නේ නැහැ. මේ තැනැත්තා ඒක ක්‍රියාවත් කරන්න ඕනි. ඒක ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. ඒක ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. අන්න ඒක මග ඇර ඉන්නවා. අන්න අර විදිහේ මොකද්ද මැණික් ගොඩක් උඩ පඩංගුවක් දාගෙන හිඟා කනවා වගේ වැඩක් කරනවා ඉතින්. ඉතින් හැමදාම හිඟන්න තමයි. කවදාවත් ඒකෙන් ගොඩ යාමක් නැහැ. ගෙවල් වලට වෙලා අර අර වෙහෙස කරදර පීඩා මැද්ද කල්පනා කර කර ඉන්නවා. කවදානම් මම මේ ප්‍රතිපදාවක් ක්‍රියාවට යොදවන්ද? කවදානම් මේ ධර්මය මා තුළින් දැක ගන්න උත්සාහ කරම්ද? කවදානම් මම මේ බුදුන් වෙත එළඹෙම්ද කියලා කල්පනා කර කර ඉන්නවා. හැබැයි එළඹෙන්නේ නැන්නේ. හැමදාම කල්පනාව තමයි තියෙන්නේ. නැවත නැවත හිතනවා. භාවනා කරන්න වෙලාවක් තියෙනවද ඇහුවොත් නැහැ. මේ විදිහේ දෙයක් ඉතිපතා කරනවද කියලා ඇහුවොත් නැහැ. ඒකට හේතු කාරණා දහසක් තියෙනවා. අද නෙමෙයි හෙට කියන්න. මෙතන නෙමෙයි වෙන තැනක කියන්න. මම නෙමෙයි වෙන කෙනෙක් කියන්න හේතු කාරණා දහසක් ඉදිරිපත් කරනවා. අනතුන්ගිනි කාරණාව බුදුන් පහළ වුණ පමණින් හරියන්නේ නැහැ. මම මේ බුදුන් වෙත එළඹුණොත් නම් යහපති. මේ විදිහට ධර්මය පහළ වුණ පමණින් හරියන්නේ නැහැ. මම මේ ධර්මයේ වෙත එළඹුණොත් නම් යහපති කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා. අන්න එහෙම තුන්වෙනි කාරණාවක් තියුණොත් ඔන්න හතරවෙනි කාරණාවක් මතුවලා එනවා. අන්න එළඹුණු තැනැත්තාට මේ විදිහට කන් යොමු කරපු තැනැත්තාට මේ විදිහ ප්‍රතිපදාවකට බැසගත් තැනැත්තාට අන්න මොකද වෙන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්නේ නම් යහපති. අන්න මේ විදිහට එළඹුණා. මේ විදිහට ප්‍රතිපදාවකට බැසගත්තා. බැසගත්තට පස්සේ ඔන්න කෙනෙක් ධර්මය දේශනා කරනවා නම් මේ භාග්‍යතුන් වහන්සේ මට මේ ප්‍රතිපදාව මට මේ විදිහට වඩ아가ගෙන යනකොට මට මේ ප්‍රතිපදාවේ ස්වභාවය අඳුන ගන්න පුළුවන් නම් මේ ධර්මයේ ස්වභාවය අඳුන ගන්න පුළුවන් නම් කියලා අන්න හතරවෙනි කාරණාවක් මගේ හිත තුලත් පහළ වුණා කියලා මේ රජතුමා ප්‍රකාශ කරනවා. අන්න ප්‍රතිපදාවකට බැසගත්තට පස්සේ තේරෙනවා මේකේ කෙලිය. ගොඩ ඉන්නකන් තේරෙන්නේ නැහැ. වතුරට පැනනට පස්සේ තේරෙ ඔන්න දැන් ඉතින් අහයට උඩින් යනවා. ඔන්න දැන් හුස්ම ගන්න බැරි වෙනවා. ඔන්න දැන් බොබ් බොබ් ගන්න පටන් ගන්නවා. අනේ එතකොට තමයි නියමෙටම තේරෙන්නේ කොහොමද වැඩේ කියලා. ඉතින් සැලසුම් කරපු කර කර ඉඳපු කට්ටිය මෙහෙට ආවට පස්සේ ඔන්න ඉතින් වලිගෙට ගිනි තිබ්බා වගේ. අරයට දුවනවා, මේකට දුවනවා, අරක කරනවා, මේක කරනවා. ඉතින් මේ තැනැත්තා හිතන්නේ දක්ෂකමක්. මේ තැනැත්තා හිතන්නේ මේ මොකක් හරි ලොකු දෙයක් මම ලං කරගත්තා, ලොකු හැකියාවක් මම පෙන්නනවා කියලා. අර හනුමා වලිගෙට ගිනි තියාගෙන අන්න මුළු ලොන් නගරෙම ගිනි තියාගෙන ගියා කියලා නිකන් ලොකු දක්ෂකමක් විදියට මේක ලියවිලා තියෙන්නේ. නෑ මේ එහෙම දක්ෂකමක් නෙමෙයි යෝග. ඒ වෙනුවට මේ රිදෙන නිසා. රිදෙන නිසා අමාරුවට තමයි මම පයින්නේ. ඉතින් පැන පැන යනකොට ඉතින් යන යන තැන ගිනි ගන්නවා. ඒක ඉතින් අහන්න දෙයක් නෑ නේ. එතකොට අපිට වෙන්නේ දක්ෂකමක්. හනුමානම් මාර පොරක් කියලා තමයි අපිට හිතෙන්නේ. නෑ මේ රිදෙන නිසා කියලා ඉතින් අර වරහන් ඇතුලේ ලියන්න ඕනේ. අන්න ප්‍රතිපදාවකට බැසගත්තට පස්සේ තමයි ඒ කෙරුවාව තේරෙන්නේ. ආයි නිකන් වලිගෙට ගිනි තිබ්බා වගේම තමයි බලා ඉන්න ලස්සනයි. හරිම අලංකාර දර්ශනයක්. ඒ බැලුවට මොකද ඉතින් මේ කියන මමත් ඒ දවස්වල එහෙමම ඉන්නේ නැති කියලා මටත් කල්පනා වෙනවා ටිකක් වෙලා යනකොට. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අනිත් කට්ටිය මේම වලිගෙට ගිනි අරන් ඉන්නවා කියලා දැක ගන්න පුළුවන්. නමුත් ඒ මුල් අවදීදී ඒ ආපු අවදීදී ඒත් එහෙමම ඉන්නේ නැති නේ කියලා ඔන්න කල්පනා වෙනවා. ඔය සමහර පර්ණ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා ඒ දවස්වල අපිට තේරුණාල මූණ දැක්ක ගමන් පැවිදි වෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මූණ දැක්ක ගමන් තේරුණාලු එපමණකට නිකන් මේ මූසල මූණක් තිබිලා තියෙන්නේ. ඉඩස කියෙන එදාසල මූසල කමය හැටියට දැන් මෙහෙම මේ හිනා වෙලා කතා බා කරයි කියලා හිතන්න තමාරුයි. එච්චරට මූසලකමත් වෙලා එච්චරට වලිගෙට ගිනි අරගෙන තිවිලා යෝගදාය වැඩයන්න ප්‍රතිබදාට බැසගතර පසේ කතන්දරය තේරෙනවා. ප්‍රතිබදාට බැසගතර පස්සේ එක පේන්න ගන්න ඔන්න නියම ස්වභාවය මත් වෙලා එනවා. වතුරට පැන්නට පස්සේ ඔන්න නහයට උඩින් වතුර යනකොට සෙල්ලන් නෑ වැඩේ හරි අමාරුයි. ඉතින් ආර කේන්ද්‍රි ගානවා මේ කේන්ද්‍රි ගානවා ආරහෙට දුවනවා මේට දුවනවා ආරක කරනවා මේක කරනවා ඉවර වෙන්නේ නෑ. එක අතකට හිතෙනවා යකෝ මේ ඉන්දියාවට වැඩිය ලෙඩකට මම වැටුණද ඉන්දියාවට වැඩිය වෙහෙසක් මම ඇති කරගත්තද දුක තවත් වැඩි වුණා කියලා පැහැදිලිව දකින්න පුළුවන්. පැහැදිලිව දකින්න පුළුවන් අනේ මෙච්චර දවසක් මම මගහැරියා මෙච්චර දවසක් මම මේක ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නෑ මුහුණ දුන්නේ නැති තාක්කල් එක්තරා විදියක එච්චරම අමාරුවක් නෑ වගේ. මොකද අර රෝග ලක්ෂණ ටික වහං කරගෙන ඉන්න එක ලාබයි ඒක ලේසි. නමුත් රෝගයට බෙහෙත් කරනවා කියන එක එච්චරම ලේසි නෑ. ඉතින් මොකද කරන්නේ පැනඩෝල් බොනවා පේන් කිල්ලර්ස් බොනවා මොකක් හරි කරගෙන අර වහගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් නිවැරදි ප්‍රශ්නේ අඳුනගත්තද වැඩේ අමාරුයි. වැඩේ අමාරුයි කෙඳිරි ගෑවෙනවා අමාරුයි ඉතින් ඇත්තටම. නමුත් අන්න නිවැරදි සැනසීමක් ගන්න නම් රෝගයට බෙහෙත් කරන්න ඕනේ. රෝග ලක්ෂණයට බෙහෙත් කළ හරියන්නේ නැහැ. ඒකනි බුදුරජාණන් වහන්සේ මේක මේ ආයුර්වේද ප්‍රතිකර්මයකට උපමා කරලා තියෙනවා. මෙන්න මේ රෝගේ තමයි මේ දුක. අන්න තියෙනවා. ඉතින් ඒක කියන්න දෙයක් නැහැ නේ. රෝගේ තියෙනවා. සමා වෙන රෝග ලක්ෂණ තියෙනවා. මොනවද? මෙන්න මේ දුක. ඊට පස්සේ මේ රෝග ලක්ෂණ වලට හේතුව මොකද්ද කියලා අන්න රෝගේ හොයනවා. රෝගේ හොයනවා. අන්න කියනවා මෙන්න මේ 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 විදිහේ රෝගයක් තමයි තියෙන්නේ. මෙන්න මේ තණ්හාව නැමැති රෝගයක් තමයි තියෙන්නේ. ඒ රෝගේ නිසා තමයි මෙන්න මේ දුක නැමැති රෝග ලක්ෂණ ටිකක් මතුවලා ඉන්නේ. සාමාන්‍ය ඔය ලොකු හොස්පිටල් වල තියෙනවා වෙනම ඩිපාර්ට්මන්ට් එකක්. ඩයග්නොස්ටික් මෙඩිසින්. මොකක්ද ඒකේ අදහස? මෙන්න මේ රෝගේ හොයාගන්න එක විතරයි අමාරු. අපි ওই හිතන තරම් ලේසි නෑ ඇත්තටම රෝගේ හොයන එක. රෝගේ හොයාගත්තට පස්සේ බෙහෙත් කරන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් සාමාන්‍ය දොස්තරලට බෙහෙත් කරන එක බාර දීලා අන්න අර රෝගේ හොයන එක දෙනවා ඒ බරපතල දක්ෂයෙක්ට. හොඳ ප්‍රවීණයෙක්ට. මොකද නැත්තම් රෝග ලක්ෂණ ගත්තොත් ඔය රෝග කිහිපයක ලක්ෂණ තියෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණේ මේ රෝග කිහිපෙම දෙනවා. කෝකද? අරකට දෙන බේද මේකට දුන්නොත් එහෙම මලා තමයි. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ නම් මම දන්නේ නැහැ ප්‍රැක්ටිස් වෙනවද කියලා. ලංකාවේ කරන්නේ කලින්ම මොකක් හරි ගහලා දානවනේ ඔක්කොම ටික නැති වෙලා යන විදිහට. කෙසේ නමුත් අන්න අර රෝගය හොයාගත්තොත් බේත් කරන එක එච්චර අමාරු නෑ. අන්න ඉතින් භාග්‍යතුන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට රෝගය හොයාගන්න රෝගේ තණ්හාව නැමැති රෝගය. ඊට පස්සේ කිව්වා ඇගේ සුද්දෙටම මේක හොඳ කරන්න පුළුවන් එකක්ද නැත්තම් මැරෙනවාද එහෙම නැත්තම් මේක පාලනය කරගෙන ඉන්න ඕනේ රෝගයක්ද කියලා ඔන්න ඔය විදිහේ ප්‍රතිකර්මයක් නිර්දේශ කරන්න පුළුවන්. අනේ නිර්දේශ කරනවා භාගතුන් වහන්සේ කියනවා නෑ මේක මැරෙන රෝගෙකුත් නෙමෙයි මේක පාලනය කරගෙන හැමදාම තියාගෙන ඉන්න රෝගෙකුත් නෙමෙයි මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් රෝගයක් අන්න කියලා අපිට පොරොන්දුවක් දෙනවා. හැබැයි ඉතින් ගොයියෝ මේ බේත් ටික බොන්න ඕනි කියලා තමයි ඔන්න ඔය බේත් ජාති අටක් සහිත අන්නර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන දේ අපිට ගෙන හැර දක්වන්නේ. එක්තරා විදියක අර රෝග අර අෂ්ටලෝක ධර්මයේ කියන රෝගෙට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන බෙහෙත භාග්‍යතුන් වහන්සේ ගෙන හැර දක්වනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔන්න ඔය විදිහ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් හතරවෙනි කාරණාව විදිහට මේ රජතුමා ප්‍රකාශ කරනවා මට මේ ප්‍රතිපදාවට බැසගෙන මේක දකින්න ලැබුණා නම් මේක ක්‍රියාත්මක කරන්න ලැබුණා නම් මේ ධර්මයේ මට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නම් මේ ධර්මයේ මට ක්‍රියාවත් කරන්න පුළුවන් වුණා නම් කියලා හතරවෙනි ප්‍රාර්ථනාවක් මා තුළ ඉස්මතු වුණා. හතරවෙනි කාරණාවක් මා තුළ මතුණා කියලා ප්‍රකාශ කරනවා. එහෙම කියලා නවතින්නේ නැහැ. තව පස්වෙනි කාරණාවකුත් තියෙනවා. මොකද්ද? මම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරා නම් යහපති කියලා මෙන්න මේ විදිහට පස්වෙනි කාරණාවකුත් මගේ හිතේ තියුණා. ඒ විදිහේ අදහසක් මට මතුවෙලා තිබුණා. එහෙම කියලා අන්තිමට කියනවා භාග්‍යතුන් වහන්ස, සුගතයන් වහන්ස, මගේ මේ කාරණා පහම දැන් සඵල වෙලා තියෙන්නේ. මගේ මේ කාරණා පහම දැන් ඉෂ්ට වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා ඔබ වහන්සේ හරියට අන්න අර යටිකුරු කරලා තියුණු දෙයක් උඩුකුරු කරා වගේ, වසා තිබුණු දෙයක් ඇරියා වගේ, අර විදිහට අතරමං වූ කෙනෙකුට පාර පෙන්නවා වගේ, අන්ධකාරේ ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා අන්න තෙල් පහනක් දැල්ලුවා වගේ, අන්නේ විදිහේ ධර්මයක් මම දැක්කා. අන්නේ විදිහේ සාක්ෂාත් කිරීමක් මම මා තුළින් ඇති කරගත්තා. අන්න අර මේ ශාසනයේ විසරද භාවයට මම පත් වුණා කියන එක තමයි මේ රජතුමා ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කළා කියනවා මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්න, මේ ශාසනයට කැපවෙච්ච කෙනෙක් විදිහට මම දරා ගන්න කියලා ප්‍රකාශ කළා. එතනින් නවතින්නෙත් නැහැ. හෙට දවසේ මගේ රජමාලිගාවට මේ භික්ෂු සංඝයා එක්ක දානෙට වඩින්න, මගේ බත ඉවසන්න කියලා ආරාධනාවකුත් සිද්ධ කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නිහඬව ඒ ආරාධනාව පිළිගත්තා, නිහඬව ඒ ආරාධනාව දරාගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම නිහඬව දරාගත්ත බව දැනගෙන, නිහඬව පිළිගත්ත බව දැනගෙන මේ රජතුමා නික්මිලා යනවා, පිටත් වෙලා යනවා. ඉතින් ඔන්න ඕක තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කතාව. එතකොට මොකද්ද මේ අන්න රජකම් කරන්න ගියාට මොකද, මේ මුළු ලෝකෙම කන්න ගියාට මොකද, අන්න රාශ්‍ර ලෝක ධර්මයේ කියන දේ අපේ පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඒ වෙහෙස පීඩාව අහිමිවීම අපිට දැනෙන්න පටන් ගන්නවා. හිමි වුණාට වැඩිය අහිමිවීම ගැඹුරු පාඩමක් අපිට කියලා දෙනවා. මේ තැනැත්තගේ ප්‍රඥාව මෝරලන මේ තැනැත්තට මේ යම් කිසි විදියක ඒ විදිහේ විභවයක් තියෙනවා නම් ඒ තැනතර පැහැදිලිව අන්න අහිමිවීම ගැඹුරුම පාඩමක් කියලා දෙනවා. හිමිවීමට වැඩිය ගොඩක් ගැඹුරුයි ඒ පාඩම. අපි අහන්න සූදානම් නම් කියලා තමයි ඒක ඉතින් වරහන් ඇතුළේ කියන්නේ. අහන්න සූදානම් නම් අන්න බොහෝ ගැඹුරු පාඩමක් ඒ තුළ තියෙනවා. කවුරු කවුරුත් මං හිතන්නේ මෙතන ඉන්න කට්ටිය ඕක යම් පමණකට අහලා නැතුව ඇති කියලා. එහෙම නැත්තම් මෙතන ඉන්න හේතුවකුත් නැහැනේ. එහෙම නැත්තම් මෙතන ඉන්න හේතුවක් නැහැ. අන්න ඒ ගැඹුරු පාඩම යම් යම් විදිහට ඇහිලා තියෙනවා. ඒ හිමිවීමට වැඩිය අහිමිවීම කියන එකේ පාඩම ඇහිලා තියෙනවා. අන්න ඇහුණ කෙනෙක් මේ විදිහේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. මොකද්ද මේ තැනත්තා බැස ගන්න ප්‍රතිපදාව? අන්න අර අෂ්ටලෝක ධර්මයේ නැමැති විසගොර සර්පයෝ වගේ ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. ඒ දෙපැත්ත කැරකෙනවා. සැපත් එක්ක දුක එකට ඈඳිලා තියෙනවා. අර විදිහට ප්‍රසිද්ධියත් එක්ක කීර්තියත් එක්ක නින්දාව ඇමිනිලා තියෙන. ලාභ එක අලාභ ඇමිනිලා තියෙන. අසායස ඇමිනිලා තියෙන. එතකොට මෙන්න මේ දෙකම එකට තියනවා නම් කොහොමද මේකෙන් නිවැරදි සැනසීමක් ලබා ගන්නේ? කොයි ආකාරයකටද මේකින් නිවැරදි සැනසීමක් ලබා ගන්නේ කියලා අන්න මේ තැනැත්තා යම් කිසි ආකාර පරීක්ෂණයකට එළඹෙන්න පුළුවන්. අන්න ඒ පරීක්ෂණය කරන කෙනාට භාග්‍යතුන් වහන්සේ යම් කිසි ප්‍රතිපදාවක් ගැන හර දක්වනවා. ඒක තමයි අර බෙහෙත් වට්ටෝරුව වගේ අර අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් අපි ඒක එක වචනයකට එකතු කරොත් අරටම අපිට කියන්න පුළුවන් අන්න යම් කිසි විදියක සිහියක් පුරුදු කරනවා. මයින්ඩ්ෆුල්නස් කියන තනි වචනයට කොටු කරලා කියමුකෝ අපි. සමහරු නම් කැමති නෑ එහෙම කියනවට. සමහරු බයිනෝ එහෙම කියනවල. නමුත් අපි නැවත නැවත ඉතින් කියන්න උත්සාහ කරනවා. ඒ වචනයට ගමුකෝ. ඒ වචනයට ගත්තාම මොකද්ද වෙන වෙනස? මොකද්ද වෙන වෙනස? අන්න මේ තැනැත්තා මෙච්චර කාලයක් අපි කියමු thinking mind කියන එක appreciate කරා. thinking mind කියන එකට අනුග්‍රහ කරා. thinking mind කියන එකට යම් කිසි දියක වටිනකමක් දීලා තියුණා. දැන් මොකද වෙන්නේ? දැන් මේ තැනැත්තා ඒකෙන් දුරස් වෙන්න, ඒක වැරදි දෙයක් විදිහට දකින්න, ඒකට අනුග්‍රහ නොකරන්න හික්මෙනවා. වැඩි වැඩියෙන් වර්තමාන මොහොතට එන්න, වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොතේ කල් ගෙවන්න තමයි මේ තැනැත්තගේ උත්සාහය. නැවත නැවත අර පරණ හුරු පුරුදු සිතුවිලි දාමය, ඒ කල්පනා ගෙති කෙති යනවා. නමුත් නැවත නැවත මෙන්න මේක අගය කරන්න සුදුසු නෑ, මේක අගය නොකළ යුත්තක් කියන අදහස මේ තැනැත්ත තුළ මතු වෙලා එනවා. අන්න ඒක බරපතල ජීවිත පරිවර්තනයක්. කලින් මේක වටිනකමක් විදිහට, කලින් මේක දක්ෂතාවයක් විදිහට දැක්කා. අන්න දැක්කා මොකද පුළුවන්? පොත් ලියන්න පුළුවන්, ලස්සන පොත් ලියන්න පුළුවන්, විචිත්‍රවත් පොත් ලියන්න පුළුවන්, බොහොම ලොකු සාකච්ඡා, බොහෝ ලොකු විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. අලුත් කෙනෙක්ගේ කමඨහන් වார்த்தාවත් ඒ වගේනේ. එහෙම නැත්නම් කමඨහන් සුද්ධ නොවිච්ච කට්ටියගේ කමඨහන් වார்த்தත් ඒ වගේ. අනේ අම්මේ මොනවදෝ කියන මොනවා කියලා කියනවාද කියලා හිතා ගන්න බෑ. මටත් මේ පහුගිය දවස් කහන්න ලැබුණා අමුතුම විදිහේ කමඨහන් වார்த்தාව. මං හිතන්නේ මේ අවුරුදු ගානටම එහෙම එකක් ඇහුවමයි. මං ඉතින් කොපියක් තියාගන්න ඕනේ කියලා කොහොම හරි කොපියකුත් ඉල්ලගත්තා. මේ මොකද මේ අනේ එහෙම එකක් නම් අහලම නැහැ. ඒක විස්තර කියන්න ගියොත් වෙනම දවසක බණක් කියන්න වෙනවා ඒ වார்த்தාව ගැන විතරක්. ඉතින් කල්පනා කරා කරා මේකට දැන් මොකද්ද කියන්නේ? කියන්න දෙයක් එන්නේ නැහැ. කියන්න දෙයක් කල්පනා වෙන්නේ දැන් මට දැන් සැකේනවා යකෝ මමද මටද වැරදිලා දෙන්නේ මුටද වැරදිලා දෙන්නේ කියලා. එපමණකට ස්ථාවරව අර ගෙත්තම ගෙතිලා තියෙනවා. එපමණකට හරබරව අර ගෙත්තම ගෙතිලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? සද්ද නැතුව පන්දුව නිදැල්ලේ ඇරියා බලමු මේක පොඩ්ඩක් නිදැල්ලේ ඇරලා කියලා පිත්ත උස්සලා අර ලස්සන්ට ඒක යන්න ගියා. මොකද ඉතින් කැලේ යන පන්දුවක් ඒක ගාල වැඩකුත් නැහැ. ඉතින් ඕම තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව මොකද කරන්නේ? ඇයි මෙච්චර කාලයක් දෙයියනේ මේ අගය කරපු, මෙච්චර කාලයක් මේ වටිනා දෙයක් විදියට සලසවපු, මෙච්චර කාලයක් මේ thinking mind කියන එකට පණ දීලා කොහොමද එකපාරට ඒක අත්හරින්නේ? බෑනේ. නැවත 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 බොහොම බරපතල විදිහට ඒක ස්ථාවර වෙනවා. නැවත නැවත මේ තැනත්ත තේරුම් ගන්නවා, ප්‍රතිපදාවක පුහුණුවක යෙදෙනවා, මේක මම අගේ කළ යුත්තක් නෙමෙයි, මේක මම වටිනාකමක් දිය යුත්තක් නෙමෙයි. අන්නේ බැල්ම ලොකු ජීවිත පරිවර්තනයක්. මෙච්චර කාලයක් මේක අගේ කළ යුත්තක් විදියට සැලකුවා, දැන් දවදුරටත් ඒක අගේ කරන්නේ. මෙච්චර කාලයක් මේ මුලාව අගේ කළ යුත්තක් විදියට සැලකුවා, දැන් තවදුරටත් ඒ මුලාව අගේ කරන්නේ. අන්න ඒ බැල්මේ වෙනස තමයි අන්න සම්මා දිට්ඨියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිට්ඨිය එන්නේ පටන් ගන්න. දිට්ඨිය තමයි පෙරටු වෙන්නේ. ඒ බැල්මේ වෙනස, දැක්මේ වෙනස. ඒක නැතුව මොන විදියටවත් කරන්න බෑ මේක. එතකොට ඒ බැල්මේ වෙනස මතුණාද? ඒකට අනුව සංකල්ප පහළ වෙනවා. අන්න ඒ අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. බොහොම ලාමක විදිහට තමයි මුලින් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ක්‍රියාත්මක වෙනවා පටන් ගන්න අතනින්. බුදුවරයෙක් විතරයි තමන් තුලින් ඒක සාක්ෂාත් කරගන්නේ. හැම වෙලේම වෙන කෙනෙක්ගේ වචනයක් අහලා, වෙන කෙනෙක්ගේ බණක් අහලා තමයි අපි තුල ඒක පහළ වෙන්නේ. අන්නේ දිට්ඨිය පහළ වුණාද එතනින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මේ බේත වැඩ කරන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් අගය කරපු හිත මේ තැනත්ත අගය නොකර ඉන්නවා. මෙච්චර කාලයක් අගය කරපු හිතවිලි මේ තැනත්ත අගය නොකර ඉන්නවා. ඒ වෙනුවට බාහිර නිරීක්ෂකෙක් වගේ මේක දිහා බලන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ පුහුණුවක් සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. CCTV TV කැමරාවකින් වගේ මේක දිහා බලනවා. කැමරාව පක්ෂයක් ගන්නේ නැහැ. අනේ කවුරු හරි ඇවිල්ලා මොනවා හරි ලොකු දානමය පින්කමක් කරත්, නෙළුම් මල් ලක්ෂ 10ක් පූජා කරත්, ලක්ෂයක් අටපිරිකර පූජා කරත්, මේ කැමරාව කිසිම සාදු සාදු කියලාවත් කියන්නේ නැහැ. අනිත් පැත්තෙන් 27 පොලකට පිහියෙන් අිනවා තමන්ගේ පෙම්මතියට. කැමරාව මුකුත්ම අත දාන්නේවත් මොකද ඔය ඔය කරන්නේ කියලාවත් අහන්නේ නැහැ. මේ වෙනුවට ඔන්න ඔය දෙකම එක විදියට නිරීක්ෂණය කරනවා. එකම බර දීලා නිරීක්ෂණය කරනවා. ඒ විදිහේ ශක්තියක් අපි තුල අපි ජනිත කරගන්න, ඇති කරගන්න උත්සාහ ගන්නවා. එහෙම ඇති කර නැති කරන්න මොකද වෙන්නේ කියලා ගත්තොත් අන්න අපිට දකින්න පුළුවන් මේ ප්‍රතිපදාවේ යෙදෙන තැනැත්තෙට සමහර විට සමාධිය පෙරටු වෙනවා. සමහර විට ප්‍රඥාව පෙරටු වෙනවා. මේ විදිහේ වෙනසක් දකින්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක්ට ඕක තේරෙන්නේ නැහැ. කෙනෙක් ගොඩ දෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ සමාධි භාවනා කරන්න තමයි මං ආවේ. මට වැඩක් නැහැ ඔය වෙන වෙන ඒවා. මට මේක කියලා දෙන්න. ඉතින් කරලා බලන්න බෑ මොකාද ඉස්සර වෙන්නේ කියලා. එහෙම ඉස්සර නොවන එකෙක් හොයන්න ගියාම හරි අමාරුයිනේ. සරලව සිහිය පිහිටවලා බලන්න. සරලව අර විදිහේ සක්මන් කරලා බලන්න. සරලව මේ විදිහට වාඩි වෙලා ඉඳලා බලන්න. මේ පතුලට හුස්මට අවධානය දීලා බලන්න. බලන්න කවුද ඉස්සර වෙන්නේ කියලා. ඒක තමයි ප්‍රතිපදාව. එහෙම නැතුව බෑ බෑ මෙයා ඉස්සර වෙලා හරියන්නේ නැහැ. එයා එක යන්න බෑ. අපි කොහොනිට එක්කෙනා කියලා හොය හොය ඉඳියොත් ඉතින් කවදාවත් ඒ ගමන කෙරෙන්නේ නැහැ. ඉතින් මේ ශාසනයේ දෙන්නේ දෙපැත්තට බර වෙවි යන ස්වභාවයක් තියෙනවා. ඔය අහලා තියෙන චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා අන්න ඒ විමුක්තිය පිළිබඳ වචන දෙකකින් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා තියෙනවා. ඊට පස්සේ අර විදිහට සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙපැත්තක් පෙන්ලා දෙනවා. ඔන්න ඔය විදිහට විවිධ චරිත ස්වභාව තියෙනවා. විවිධ පුද්ගල ස්වභාව තියෙනවා. ඒතර අපි විවෘත මනසකින් ප්‍රතිපදාවේ යෙදිලා බලන්න ඕනේ මොකාද ඉස්සර වෙන්නේ. මොකාද ඉස්සර වෙන්නේ? ආ ඉස්සර වෙන එක එක්ක යන්නේක පහසුයි. ඒ යන විදිහට යන්නේක පහසුයි. එහෙම නැත්නම් අර ස්වභාව ධර්මයේ පාර නැතුව වෙන පාරක් කපාගෙන කොටාගෙන යන්න ගියාම හරි අමාරුයි. ඉතින් පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ සමහරු. තව සමහරු මට දකින්න දැකලා තියෙන හම්බෙලා තියෙන අනේ කුෂ්ඨ රෝග මුළු ඇඟ පුරාම. මොකද අර අලුත් පාරක් කපන්න ගිහිල්ලා අනේ බලන්න කුෂ්ඨ රෝගයක් අවුරුදු 5ක් මේ විදිහට මම උත්සාහ කරා අන්තිමට සිවුරු ඇරලා ගියා කියලා ප්‍රකාශ කරනවා. අර මානසික වෙහෙස අන්න කායික වෙහෙසක් බවටත් පරිවර්තනය වෙලා එනවා. කුෂ්ඨ දානවා. මේ විදිහේ පීඩාවක් වෙහෙසක් පරිවර්තනය වෙනවා. ඉතින් මොකද එච්චර වෙහෙසක් ගන්න මොකද මේක කරන්න ගිහිල්ලා. ඒ මාදියට බැරිද මේ ඉදිරිපත් වෙන එක්කෙනායි කියන්න. සමාධිය ඉදිරිපත් වෙනවා නම් ඒකත් හොඳයි. ප්‍රඥාව ඉදිරිපත් වෙනවා නම් ඒකත් හොඳයි. එන විදිහට යන්. එන විදිහට ගියාම තේරෙනවා දවසකට එකක් ඉදිරිපත් වෙනවා. දවසකට අනිත් එක්කෙනා ප්‍රමුඛ වෙනවා. එක දවසකට මේ විදිහට එක දෙයක් ප්‍රමුඛ වෙලා කටයුතු කරනවා. තව දවසකට අනිත් එක ප්‍රමුඛ වෙනවා. සමහර පරියන්ක වලද හොඳට නිකන් පැය ගෙවෙනවා දන්නේ නැහැ. සෝක් එකට බබා තිබ්බා වගේ ඉන්න පුළුවන්. තව එකක පටන් ගත්ත වෙලේ ඉඳලා නිකන් පළලලුණු දාලා වගේ ගතියක් තියෙනවා. මොකද කරන්නේ? දෙකටම සමහිත පවත්වන්න පුළුවන්ද? දෙකම එකසේ බාරගෙන කරගෙන යන්න පුළුවන්ද? ඒ විදිහේ කරන කෙනෙක්ට පාර හරීම කෙටි. ඒ විදිහේ එන දේ බාරගෙන යන කෙනෙක්ට පාර හරීම ළඟයි. ඊට පස්සේ අනිත් දේ තමයි මේ දෙකක් විදිහට පෙන්වුවට මේ ධර්ම එහෙම වෙන් කළා පුළු පෙන්වන්න පුළුවන් ධර්මත් නෙමෙයි. එකක් පිටිපස්සේ අනිත් කෙනා හැම වෙලේම තියනවා. ප්‍රමුඛ වෙන්නේ අර දේ. එකක් පිටිපස්සේ අනිත් කෙනා තියනවා හැම වෙලේම. අපි හිතනවා මේක විතරයි සුද්ධෙට මේක විතරක් කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැත. ඒ වෙනුවට මේ එකිනෙකට සම්බන්ධ ධර්ම, එකිනෙකට සහයෝගය දෙන ධර්ම එකක් ඉස්සර කරගත්තොත් අන්න මේක විතරක් මට ඕනේ කිව්වොත් මේ වචනවලට අහු වුණොත් කවදාවත් ගොඩ යාමක් නැහැ. හිතලා 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 පිස්සු හදා ගන්නත් පුළුවන්. දැන් සාසනික පිස්සෝ කියලා තමයි ඒගොල්ලන්ට කියන්නේ. විශේෂ හර බර වචන දෙනවා වටිනා නම්බුනාමයක්. මොකද ධර්මයේ ගැන හිතලා කල්පනා කළා තමයි මේ පිස්සු හදාගෙන තියෙන්නේ. ඒතර සාමාන්‍ය නිකන් අර ඩුප්ලිකේට් පිස්සෝ නෙමෙයි, නිකන් සාමාන්‍ය දිනේදා පිස්සෝ නෙමෙයි, සාසනික පිස්සෝ. තව නම් පොතක් එහෙම වගේ ලියන්නත් පුළුවන්. මොකද හේතුව අන්න අර වචන දෙක අල්ලගත්තා. වචන දෙකට පැටලුණා. පැටලුණාට පස්සේ ඉතින් ඔන්න කල්පනා කරනවා සමාධි භාවනා. සමාධි විතරක් ගන්නේ කොහොමද? ප්‍රඥා විතරක් ගන්නේ කොහොමද? මේක විතරක් අර බේරලා වෙන් කළා ගන්නේ කොහොමද? ආශ්‍රවණය කළා ගන්නේ කොහොමද කියලා ඔන්න අර රවුල් නියමේ දාන්න බලනවා. එහෙම බෑ. ඒ නියමෙම කියන්නේ එහෙම වෙන් කළා ගන්න බෑ. අරක තුල හැම වෙලේම අනිත් දේත් සුළු වශයෙන් හරි ගැබ්බ තිබෙනවා. මේක ප්‍රමුඛ වුණාම මේ නම කිව්වට මොකද? ඒ විදියට ගන්න බෑ. ඒ විදියට මේ ලෝකේ වෙන් කළා ගන්න බෑ. ඒ විදියට කේවල පරිසුද්ධයක් ගන්න බෑ. එක දෙයක් ප්‍රමුඛ වුණාම ඒකට ඒ නම කියනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අනිත් දේ ඒක පිටිපස්සේ නෑ කියලා. දැන් අපි හිතමුකෝ වතුර පිළිබඳ කතාවක්, ජලය පිළිබඳ කතාවක්, ජලය යම්කිසි අවස්ථාවක අන්න ඝන අවස්ථාවේ තියෙනවා, ද්‍රව අවස්ථාවේ තියෙනවා, වායු අවස්ථාවේ තියෙනවා. ඒතර ඝන විතරක් සුද්ධෙට අරගන්න පුළුවන්ද? එහෙම එකක් බෑ. ඔන්න සීත කාලය හම ඝන අවස්ථාව දකින්න පුළුවන්. ඝන අවස්ථාව ප්‍රමුඛ වෙනවා. අනේ ඉතින් කියනවා සීත කාලේ කියලා කියනවා. ඔන්න තියෙනවා අයිස් කියලා කියනවා. ඔන්න තියෙනවා හිම කියලා කියනවා. මොකද උනේ? අනේ එකක් ප්‍රමුඛ වුණා. ඔන්න ටිකක් වෙලා යනකොට රස්නේ වැඩි වේගනේ යනකොට ඔන්න ඕක දිය වෙලා එහෙම ගලන්න ගන්නවා, ලිස්සන්න ගන්නවා. ලිස්සලා ගිහිලා ඔය බෙල්ල හොම්බ අයනෙනවා. ඔන්න කියනවා දැන් නම් ද්‍රව තත්වයකට පත් වෙලා ද්‍රව ස්වභාවයක් ඇති වෙලා. දැන් ඒ ද්‍රවය තියෙනකොට ඝනය නැද්ද? ප්‍රශ්නයක් බරපතල. ඊට පස්සේ මොකද වෙන්නේ? තව උස්නේ වැඩි වේගන වැඩි වේගන වැඩි වේගන එනකොට ඔන්න වාෂ්පෙලා ගිහිල්ලා දැන් ඉතින් ඉන්න බෑ. පළු දානවා, පොඩ්ඩක් පිස්සු තද වෙනවා, රස්නේ වැඩි වුණාම එහෙම එනවා. දැන් මේ දවස්වල මෙහෙත් ඒ වගේ පළු එහෙම දාලා තියෙනවා පොඩ්ඩක්. ටිකක් වැඩිපුර තැඹිලි එහෙම බීලා ඉන්න ඕනේ, නැත්තම් පිස්සු තද වෙනවා. ඉතින් ඒක තමයි වැඩි යන්න වායු අවස්ථාව මතුවෙලා ආවා. දැන් ඔන්න වාෂ්පෙලා ගිහිල්ලා. හැබැයි තාමත් ඝනේ තියෙන්න පුළුවන්. තාමත් ද්‍රවයත් තියෙන්න පුළුවන්. සුද්ධෙට ඝනයක් තියෙනවා, සුද්ධෙට ද්‍රවයක් තියෙනවා, සුද්ධෙට වායුවක් තියෙනවා කියලා එහෙම ස්වභාවයක් නැත. එතකොට කෙනෙක් කිව්වොත් අන්න චේතෝ විමුක්ති, මේ විදිහට සමාධිය ප්‍රමුඛ කරගෙන විමුක්ත වෙනවා මේ තැනැත්තා. මේ හිත විමුක්ත වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රඥාව තියුනේ නැහැ කියලා. ප්‍රඥාවක් නැති හිතක් කොහොමද විමුක්ත වෙන්නේ? ඊළඟ අනිත් පැත්තෙන් පඤ්ඤා විමුක්ති කියලා කියනවා. ප්‍රඥාව තමයි පෙරටු වෙන්නේ. හැබැයි සමාධිය නැති වුණේ නැහැ කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. සමාධිය තියුනේ නැති හිතක් කොහොමද විමුක්ත වෙන්නේ? ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. අපි මේ වචනවලට කොටු වෙනවා. වචනවලට කොටු වෙලා සාසනික පිස්සුවක් හදා ගන්නවා. නමුත් තේරුම් ගත යුතුයි මේ පැහැදිලි කිරීම සඳහා මේකට ලේබලයක් ගහලා තියෙනවා. ඝන කියලා ලේබලයක් ගහලා තියෙනවා, ද්‍රව කියලා ලේබලයක් ගහලා තියෙනවා, වායු කියලා ලේබලයක් ගහලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේවා සුද්ධෙටම මේ විදිහටම තියෙනවා කියලා. මේ එක දෙයක් තුල අනිත් දෙය නැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එක දෙයක් ප්‍රමුඛ වෙලා තියෙනවා. නමුත් අන්න ඒක පිටිපස්සේ අර කී දේවල් තියෙනවා, තාමත් සැඟවිලා තියෙනවා. අන්න ඒ බව තේරුම් ගන්න ඕනේ, ඒ බව අවබෝධ කර ගන්න ඕනේ. එතකොට හරි පහසුයි මේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් මේ කෙනා ගොඩක් වෙලාවට වචනවල අහුවෙලා, වචනවලට කොටු වෙලා, වචනවල වහලෙක් බවට පත් වෙලා අන්න මේක පැහැදිලි කරගත්තට වැඩිය අවුල් කර ගැනීමක් කර ගන්නවා. ඉතින් ඒක නිසා අපි අපිටත් තේරුම් ගන්න වටිනවා මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් කොහොමද වැටෙන්නේ, මේ විදිහේ ප්‍රතිපදාවක් දියුණු වෙන්නේ කොහොමද. අර නිකන් දෙපැත්තට බැඳපු ගොනු දෙන්නා වගේ මේ ප්‍රතිපදාව ඉදිරියට ඇදෙන්නේ. වෙලාවකට එක ගොනෙක් ප්‍රමුඛ වෙනවා. ඔන්න කියනවා සමතේ ප්‍රමුඛ වුණා, සමාධිය ප්‍රමුඛ වුණා. තව වෙලාවකට ප්‍රඥාව ප්‍රමුඛ වෙනවා. ඔන්න කියනවා අර පැත්ත ප්‍රමුඛ වුණා. ඒතර කියනවා සමත පූර්වාංගම විපස්සනා, විපස්සනා පූර්වාංගම සමත කියලා ඔය කියනවා. මේ වචනේ ඉතින් ලේබලයක් ගහලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නවා. කරපු ගාම මොකද ගන්නේ? මම විපස්සනා කරන්නේ මම සමත විතරයි. එහෙම නැත්නම් මම සමත කරන්නේ විපස්සනා විතරයි, කෙලින්ම ඇවිල්ලා වතුරට පැන්න පාරුවක් හදාගන්නේ නැතුව කියලා ඔන්න තව කට්ටියක් එක විදිහක අදහසක් ගන්නවා. ඉතින් පටලව ගන්නවා. වෙන මොකද්ද ඉතින් වෙන්න පුළුවන් වැඩේ? එකම දේ පැටලෙවිලා තමයි. නැවත නැවත පටලව ගන්නවා. සමත විතරක් කරන්න ඕනේ, විපස්සනා විතරක් කරන්න ඕනේ කියලා ඔන්න අදහස් මත වෙලා එනවා. හැබැයි ඔය දෙකට අතරමැද තව නමක් පනවලා තියෙනවා. යුගනද්ද කියලා ක්‍රමයකුත් දාලා තියෙනවා. යුගනද්ද ක්‍රමය මොකද්ද තියෙන්නේ? අන්න එක කරතේ බැඳපු ගොනු දෙන්නා වගේ මේ සමතය ප්‍රඥාවටත්, සමාධිය ප්‍රඥාවටත්, ප්‍රඥාව සමාධියටත් උපකාර කරමින් එක විට මේ කරත්තේ අදිනවා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. අනේ ඒ වචනෙට මං හරි කැමති. ඒ වචනේ මං හරි කැමති. අනේ දවස්වල මේ ඔය මුල්ම කාලේ මේ පුරුදු කරන කාලේ ඔන්න දවසක් මොකද්දෝ එකකට සමතේ ප්‍රමුඛ වෙලා වගේනේ කියලා කවුද කියනවා. ඊට පස්සේ පස්සේ දවසක ආපහු ගිහිල්ලා මං කෝ වෙන මොකද්දෝ එකක්. අනේ එතකොට කියනවා ආපහු දැන් නම් ප්‍රඥාව ප්‍රමුඛ වෙලා වගේ, දැන් සමාධිය නෙමෙයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ කියලා ප්‍රකාශ කරන දැන් ඕක පැටලවෙන හින්දා අන්තිමට කිව්වා කමන්නේ නැහැ ඉතින් ඔයා ඉතින් දවසකට මෙහෙම එකක් කියනවා දවසකට මෙහෙම එකක් කියනවා යුගනද්ද කියලා ක්‍රමයකුත් තියෙනවානේ කියලා යන්තම් අන්න ඒකට සීල් එක පාස් සීල් එක ගහලා හම්බුණා ඉතින් ඕම තමයි වැඩේ ඔහම තමයි වැඩේ මොකද වෙන්නේ අන්න අර දෙකම එකිනෙකට සම්බන්ධ ධර්ම දෙකම එකිනෙකට උදව් කරන ධර්ම සුද්දෙට වෙන් කරලා ගන්න යන්න එපා ඒ වෙනුවට දිලා බලන්නකෝ කොකද ඉස්සර වෙන්නේ කියලා අන්න ඒ ගුණ එකයන් ඒ යනකොට අනිත් එක ඉබේම ඇදිලා එනවා අනිත් එක ඉබේම හැදිලා එනවා ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක් තියෙනවා ඒ විදිහේ ප්‍රතිපදාවක් ක්‍රියාත්මක කරනකොට කරනකොට මොකද්ද වෙන වෙනස මේ තැනතර දකින්න පුළුවන් අර අෂ්ටලෝක ධර්මය මේ හිත ස්පර්ශ කරනවා ස්පර්ශ කරාට මොකද අර කලින් වගේ අපි කියන්නේ විසගෝර ගතියක් කලින් වගේ දෂ්ට කරන ගතියක් කලින් වගේ පීඩා දෙන ගතියක් මේ අෂ්ටලෝක ධර්මය තුළ නැහැ ඒ වෙනුවට මේ හිත ඒකෙන් එපමණ වෙහෙසක් ගන්නේ නැහැ කියලා දකින්න පුළුවන් දකින්න පුළුවන් අනර ලෝකය විදිහට අපි අඳුන්වපු අර අෂ්ටලෝක ධර්මය තව දුරටත් ඒ විදිහේ පීඩාකාරී ස්වභාවයක් නැති තත්වයක් මේ හිත තුළ මතුවෙලා එනවා අන මේ ලෝකෙම තමයි මේ භාග්‍යතුන් වහන්සේ එහෙම නැත්නම් මේ රහතන් වහන්සේලා එහෙම නැත්නම් මේ ධර්මයේ සාක්ෂාත් කරපු කට්ටිය එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ යෙදෙන කට්ටිය ඉන්නේ නමුත් ඉන්දියාවට මොකද අර ලෝකෙන් එන පීඩාව ඒ තැනත්තට දැනෙන්නේ නැහැ ඒ තැනත්තගේ හිත එහෙම පීඩාවක් වෙහසක් ගන්නේ නැහැ එකම අශලෝක ධර්මය නමුත් අන දැන් බොහොම විවේකී වේදේ බාර ගන්නවා දැන් බොහොම සමහිතකින් ඒ දේ බාර ගන්නවා. ඔන්න ඔක තමයි වෙන වෙනස. දැන් අපි අහලා තියෙනවානේ අර භාග්‍යතුන් වහන්සේ ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින් බෝධිසත්ව අවදීදී ඒ අවසාන අවස්ථාවේ වාඩි වෙනකොට අපි අහලා තියෙනවා කොයදෝ යන බමුණෙක් සොත්තියද කොයද කියලා නම යම කිසි නමකින් හදාන්න එන බමුණෙක් කුසතන මිටි බැඳ විකුණන ඒ විදිහේ බිස්නස් එකක් කරන බමුණෙක් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දැකලා මේ බෝධිසත්වයන් වහන්සේ දැකලා මේ විදිහට තමු මිටි බැඳගෙන අරන් ගියපු තන මිටි 8ක් පූජා කරා කියලා සඳහන් වෙනවා 8ක් කියන නම්බරේ තියෙනවා මේ මේවා ගොඩාක් මේ රූපක විදිහට තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. දැන් ඉතින් මිටි අට කිව්ව ගමන් ඔන්න ඉතින් වෙන එකක් නේ කට්ටියගේ අදහස එන්නේ. පත්තරේ ගඟ දිගේ උඩට ගියා කිව්වහම වෙන එකක් අදහස එන්නේ. නමුත් මේ ඇඟිල්ල නෙමේ හඳ පෙන්නලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මොකද්ද මේ මිටි අට? අන්න අර අෂ්ටලෝක ධර්මයේ කියන මිටි අට බිම එලලා ඒක මත භාග්‍යතුන් වහන්සේ හිඳගත්තා පරියංකයක් ගහගත්තා. දැන් වෙනදාට පීඩා දුන්න මේ අශලෝක ධර්මය වෙනදාට වෙහෙස දුන්න අශලෝක ධර්මය වෙනදාට අර විදිහේ නැවත නැවත අමාරු අපහසු කටුක ස්වභාවයක් ඇති කරමු මේ අශලෝක ධර්මය අද වෙනස් විදිහක දැකගත්තා අද වෙනස් විදිහක හඳුනගත්තා අන්න බොහොම පහසුවෙන් මේ මිටි අට උඩ වැඩ ඉඳියා වෙනදා ස්වභාවයම තමයි නමුත් අද බොහොම පහසුවෙන්. ඔක තමයි ඉතින් මාර පරාජය එනවා අරක එනවා ලාභ එනවා අලාභ එනවා සැප එනවා දුක එනවා කොයි දේ ආවත් සැලෙන්නේ නැහැ. මොන හෙළුව දැක්කත් සැලෙන්නේ නැහැ. රිදි ඇඳගෙන ඉඳියත් එකයි ගලවගෙන ඉඳියත් එකයි. 16 වයසේ තරුණ කාන්තාවෝ පිරිසක් දැක්කත් එකයි 60 කාන්තාවෝ පිරිසක් දැක්කත් එකයි. ඒ මාර දූතිකාවෝ ගැන කතා තියෙන්නේ එක එක 16 කෙල්ලෝ ටිකක් මවල බලනවා 16 කෙල්ලොන්ට කැමති කට්ටියක් ඉන්නවනේ හරියන්නේ නැහැ ඊට පස්සේ 60 කෙල්ලෝ ටිකක් මවල බලනවා 60 කෙල්ලොන්ට කැමති කට්ටියක් ඉන්නවනේ ඒ හරියන්නේත් නැහැ මේ මිනිස්සුන්ගේ අදහස හරි විෂමයි කියලා ඔන්න අතරමැද 20 කෙල්ලෝ 25 කෙල්ලෝ 30 කෙල්ලෝ 40 කෙල්ලෝ ඔහොම මවාගෙන ගිහලා 60ට ගිහිල්ලත් බලනවා හරියන්නේ නැහැ අනේ හේදී බෙහෙත් අහන්නේ නැහැ මොකද උනේ අන්න වෙනදා නම් මේකට අහු වෙනවා වෙනදා නම් මේක ඔස්සේ හිතවිලි ගෙතෙනවා. නමුත් අද සමබර හිතකින් සමහිතකින් මේ දෙකම දිහා බලනවා. මේ දෙකම දිහා බලනවා. අර විදියට CCTV කැමරාවක් වගේ ස්වභාවයක් අන්න තමුන් තුළ තියෙනවා කියලා හඳුනා ගන්නවා. රාෂ්ට්‍රලෝක ධර්මය තුළම අර ලෝකය තුළම තමයි ඉන්නේ. ඒක මතම තමයි වාඩි වෙලා ඉන්නේ. නමුත් අන්නේ ඒ ලෝකෙන් එන පීඩාව නෑ. ඒ වෙහෙස නෙළුම්පතේ වතුර කතාව ඉතින් ඕක තමයි. දෙකම එක තැන තියෙනවා. නමුත් ඒ ආකර්ෂණයක් නෑ. ඇලිලා නෑ. ගිලිලා වැටෙන්නේ කිසිම වෙහෙසක් පීඩාවක් නැතුව අන්න දෙකම එක ළඟ ඇලිලා වගේ තමයි පේන්නේ බැලු බැල්මට. ඔන්න විදි නොසෙල්ලෙන ස්වභාවයක්. ඔන්න විදි අශ්ලෝක ධර්මය භාරගත්තා. මෙන්න මේ අශ්ලෝක ධර්මය තවදුරටත් වෙහෙසක් පීඩාවක් දනවන්නේ නෑ කියන ස්වභාවයක් මේ භාග්‍යතුන් වහන්සේ තුළ මතුවෙලා ආවා. ඒ මිදීම වෙන්නේ කොහොමද? අන්න අර විදිහේ සමාධියක් සහ ප්‍රඥාවක් දෙකේම උපකාරයෙන් තමයි ඒක මිදීම වෙන්නේ. ඒ දෙකම උපකාර කරමින් තමයි මේ මිදීම වෙන්නේ. ඉතින් ඒ මිදීමක් තුළින් අන්න දකින්න පුළුවන් අන්න විමුක්ත වුණ පුද්ගලයාට තේරෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කාලයක් තිස්සේ කරගෙන ගියපු කෙනාට තේරෙනවා මේවෙන් එන වෙහෙස පීඩාව අඩු වෙනවා ක්‍රමානුකූලව. ඒක විමුක්ත වෙලාම බලන්න ඕනේ නෑ. ඒ වෙනුවට ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක්ට දැක ගන්න පුළුවන්. මාස ගණනක් සති ගණනක් යනකොට තේරෙනවා කලින් වෙහෙස දීපු ඒවා දැන් එච්චර වෙහෙස දෙන්නේ නෑ. සාපේක්ෂව මේ නිවන කියන දේ හරි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන විදිහට දැක ගන්න පුළුවනි. මේ විමුක්තිය කියන දේ සාපේක්ෂව දැක ගන්න පුළුවනි. අන්න ඒ විදිහේ ක්‍රියාවක් ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරමු අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි ප්‍රතිපදාවක් සඳහාම උපකාර වේවා කියලා.
සාදු සාදු සාදු. පරි
වන්දනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකසෝල් ස්වාමීන් වහන්සේ නමස්කාරයි. වහන්සේ විසින් අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරන ලද්දා වූ මේ ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට ගෞරවනීය කෘතඥතාවයේ පින් දීමෙන් පුද කරනවා. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස් වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා